මහරහතුන් වැඩිමඟ ඔස්සේ.
මේ අසිරිමත් මොහොතේදී සිරසෙෆෙම් පන්සිල් මළුවේදී ඔබට දහම් කරුණු පහදා දෙන්නට මහරහතුන් වැඩිමඟ ඔස්සේ ඔබට දහම් කරුණු පැහැදිලි කරන පූජ්‍ය රාජකිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ ඔබත් සමග සම්බන්ධ වනවා. විශේෂයෙන්ම ඔබට මතක් කළ යුතුයි, උන්වහන්සේ අගනුවරින් බැහැරව වැඩ සිටියත් ඔබ නිසාම ඔබ වෙනුවෙන් මෙම ධර්ම සාකච්ඡාව සිරස FM පන්සිල් මළුව වෙනුවෙන්ම ලබා දුන්නා. පන්සිල් මළුවේ මේ වෙලාවේ ධර්මය ශ්‍රවණය කරන දරුවන්, මුණුබුරු මිනිබිරියන් සිටින දෙමාපියන්ටමයි ස්වාමින් වහන්සේ මේ කරුණු පැහැදිලි කරන්නේ. ගරු ස්වාමින් වහන්ස, දෙමාපියන් තමන්ගේ දරුවන් වෙනුවෙන් කරන යුතුකම්වල සීමාව කුමක්ද?
අවශ්‍ය ශිල්ප ශාස්ත්‍ර කියලා දීලා ඒ දරුවා අනාගත ලෝකයේ යහපත් පුරවැසියෙක් බවට පත් කරනවායි කියන කාරණේ අම්මා තාත්තාගේ යුතුකම. ඒ දරුවා යහපත් පුරවැසියෙක් බවට පත් වුණාට පස්සේ එයාට සුදුසු විවාහයක් ආවාහ විවාහ සිද්ධ කළ දේපල පවරලා දීලා ඒ කටයුතු සිද්ධ කිරීම අම්මා තාත්තාගේ යුතුකම. නමුත් බුදුරජාන් වහන්සේ කොතනකවත් තමන්ගේ දරුවෝ විවාහ කරලා දුන්නාට පස්සේ අම්මා තාත්තාගෙන් දරුවන්ට වෙන්න තියෙන යුතුකම් ගැන ප්‍රකාශ කරන්නේ නැහැ. එතනින් අතර කළා. එනල් තමන්ගේ දරුවෝ දේපල පවරලා විවාහ කරලා දුන්නාට පස්සේ බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තාට දරුවන් කෙරෙහි යුතුකම් සලකන්න කියලා කොතනකවත් කියලා නැහැ. අනිවාර්යයෙන්ම දැන් වර්තමාන සමාජයේ ඔතනින් ඔබට යන. ඒ ඔබට යන්නේ ඒගොල්ල සම්මා දිට්ඨි අර්ථයන්ගෙන් දුර්වල නිසා. ඒ නිසා කොතනකවත් බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ තමන්ගේ දරුවන් විවාහ කරලා දුන්නාට පස්සේ මුණුබුරු මිනිබිරියන් පෝෂණය කිරීම ආච්චිගේ සීයාගේ යුතුකමක් කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියන්නේ නැහැ. දැන් ආයිමත් දරුවෝ විවාහ කරලා දුන්නාට පස්සේ දරුවාගේ අම්මලා තාත්තලා කියන්නේ ආච්චිලා සීයලා මුණුබුරු මිනිබිරියෝ නලවන්නේ එහෙම ධර්මානුකූල නැහැ. දැන් ඉතින් ඒගොල්ලෝ සියල්ලම කළානේ නේ. දරුවෙක් කුසේ දරාගෙන හිටියා, දරුවව ලෝකෙට බිහි කළා, දරුවට මව් කිරි පෙව්වා, දරුවව හුරතල් කළා, දරුවව පාසල් එක්ක ගියා, ලොකු මහත් කළා. දැන් දරුවන්ට අදාළ සියලුම සංස්කාර ඒගොල්ලෝ රැස් කරගෙනයි තියෙන්නේ. ආයිමත් බුදුරජාන් වහන්සේ ආයිමත් මුණුබුරු මිනිබිරියන් නලවන්නේ යන්නේ කියලා බුදුරජාන් වහන්සේ කියන්නේ නැහැ. එතන බුදුරජාණන් වහන්සේ අතනින් නවත්තන්නේ ඇයි? ඒ නැවතීම තුල යා දක්ෂ වෙන්න ඕනේ ඊළඟ ජීවිතයට අවශ්‍ය සාධක සකස් කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ දරුව හදලා වෙහෙස මහන්සි වෙලා හොඳ නරක කියලා දීලා විවාහ කරවලා දැන් එතනින් නතර කරනවා අම්මා තාත්තා. එතනින් දැන් දරුවන්ට වෙන්න තියෙන යුතුකම් ඉවරයි. දැන් එතනින් එහාට මොකද්ද කරන්න තියෙන්නේ? එයාට ඊළඟ ජීවිතයට අවශ්‍ය කරන යුතුකම් සකස් කර ගැනීම තමයි එතනින් තියෙන්නේ. ඒ නිසා දරුව විවාහ කරලා දීලා ඒ කටයුතු කළාට පස්සේ දෙමාපියන් දක්ෂ වෙන්න ඕනේ ජීවිතයේ ඉතිරි කාලය දරුවන් උදෙසා කැප කරලා දරුවන් උදෙසා දුකටපත් වෙනවා කියන කාරණේ නෙමෙයි. අපි දරුවන්ට අදාළ දැන් සියලුම සැපයන් විඳලා තියෙන්නේ. ඒ නිසා ආයිමත් මොනබුරු මිනිබිරියෝ සුවර්තල කරන්න යන එකේ තේරුමක් නැහැ. අපි දන්නවා ඒ සංස්කාරات අනිත්‍යයි කියලා. ඒ නිසා දැන් තියෙන්නේ යාට සීල සමාධි ප්‍රඥා එහෙම නැත්නම් ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙලා ඊළඟ ජීවිතයට අදාළ සංස්කාර ප්‍රස් කරගන්න. එතෙන්දී දරුවනුත් දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම තමන්ගේ අම්මා තාත්තා තමන්ව ලෝකෙට බිහි කළා, මව් කිරි පෙව්වා, සියලු සැප සම්පත් දුන්නා, ඉහළ තලවලට ගෙනාවා. ඒ ගෙනාපු අම්මාට කරන්න තියෙන සැබෑම ප්‍රතිඋපකාරය මුණුබුරු මිනිපිරිය හුරතල් කිරීම නෙමේ. ඒ අම්මාට කරන්න තියෙන සැබෑම ප්‍රතිඋපකාරය ඊළඟ ජීවිතයේ සුගතියට අවශ්‍ය සංස්කාර රැස් කිරීමට උපකාර කිරීමයි කියන තැනට එන්න. නමුත් මෙතනදී දරුවන්ගේ අවබෝධය හුඟක් දුර්වලයි. දරුවන්ගේ අවබෝධය හුඟක් දුර්වල නිසා දරුවෝ උත්සාහ කරනවා තමන්ගේ අම්මා තාත්තා තමන්ගේ මුණුබුරු මිනිබිරියන්ට නලවන්න දීලා දරුව හුරතල් කරන්න දීලා මුණුබුරු මිනිබිරියන් බලාගන්න තත්ත්වයට අම්මා තාත්තාව එතන ඇදලා දාන. ඒ ඇදලා දැමීම නිසා වර්තමානයේ අම්මලාගෙන් 150%ක්ම මැරෙන මොහොතේ මුණුබුරු මිනිබිරිය උපාදානය කරගෙන ඒ නිවසේම පරදත්ත රූප ජීවි ප්‍රේත පේතියන් වීමේ ප්‍රවණතාවය මතුවෙලා තියෙනවා. මොකද දරුවන්ගේ හුරතලේ නිසා ඒ ආච්චිලගේ සීයලගේ බැඳීම වැඩි දරුවන් කෙරේ. දරුවන් දක්ෂ වෙන්න ඕනේ නිරේතුරුවම තමන්ගේ අම්මා තාත්තා මුණුබුරු මිනිබිරියන් කෙරේ සීමාව ඉක්මෝලා උපාදානය ආදරේ තියෙනවා නම් සූක්ෂම ආකාරයෙන් උපක්‍රමශීලීවේ උපාදානය කඩලා දාන්න. මොකද ඒ උපාදානයන් කඩලා නොදාන තාක්කල් අනිවාර්යෙන්ම අපි අම්මා තාත්තාට කරන ප්‍රධානම හතුරුකමක් බවටයි අපිට පත් වෙන්නේ. ඒ නිසා නිරේතුරුවම දරුවන් දක්ෂ වෙන්න තමන්ගේ දෙමාපියන් තමන්ගේ විවාහ ආවාහ කටයුතු කරලා දේපල පවරලා තමන්ට නිදහස්ව ජීවිතේ අනාගතේ ගොඩනගා ගන්න අවස්ථාව දුන්නට පස්සේ දරුවන් දක්ෂ වෙන්න ඕනේ අම්මා තාත්තලාගේ ඉතිරි කාලය අනිවාර්යෙන්ම ආර්යෂ්ටාංගික මාර්ගය තුළ ශක්තිමත් කරලා තමන්ට උපකාරක ධර්මයන් සකස් කරගන්න උපකාර වුණා වූ අම්මා තාත්තාට කරන්න තියෙන ශ්‍රේෂ්ඨ යුතුකම එතනින් සිද්ධ කරනවා. ඉතින් එහෙම සිද්ධ නොකරන තාක්කල් නොවන අපි අපේ අම්මා තාත්තාට යුතුකම් ඉටු නොකරන දරුවෙක් බවටයි පත් වෙන්නේ. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දරුවන් විසින් අම්මාට කළ යුතු ශ්‍රේෂ්ඨම උපකාරය තමයි සද්ධාව තුල පිහිටීම, සීලය තුල පිහිටීම, ත්‍යාගය තුල පිහිටීම, ප්‍රඥාව ධර්මයේ තුලින් ප්‍රඥාව කියන කාරණේ තුල පිහිටීම. ඉතින් ඊට වඩා අම්මා තාත්තාට කරන්න යුතුකම දරුවන්ට නැහැ. ඒ කියන්නේ එතන සද්ධාව තුල පිහිටන්න නම්, සීලය තුල පිහිටන්න නම්, ත්‍යාගය තුල පිහිටන්න නම්, මොනබුරු මිනිබිරිය බලාගන්න, ගේ දොර බලාගන්න මුරකාරයෙක් කියන තැනට දාලා අපිට මේක කරන්න බැහැ. ඒ සෑම තැනකදීම අපි මිච්ඡා මාර්ගයක් තමයි අම්මා තාත්තාට කියලා දෙන්නේ. එනිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ අම්මා තාත්තාත් එක්ක කටයුතු කරද්දී නිරේතුරුවම දක්ෂ වෙන්න. අම්මා තාත්තා නිසා දරුවන්ට බලවත් අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම දරුවන් නිසා අම්මා තාත්තාට බලවත් අකුසල් සිද්ධ වෙන්න මේ දෙආකාරෙම තියෙනවා. මේ දෙආකාරෙදිම මේ දෙගොල්ලෝ දරුවන් සහ දෙමාපියන් කටයුතු කරද්දී නිරේතුරුවම විශේෂයෙන්ම අම්මලා තාත්තලා පරිස්සම් වෙන්න ඕනේ, උපක්‍රමශීලී වෙන්න ඕනේ. මොකද අම්මා තාත්තා නිසා දරුවන්ට ආනන්තරීය පාප කර්ම කියනා වූ පාප කර්ම සිද්ධ වෙන්න පුළුවන්. නමුත් වර්තමාන සමාජයේ දරුවෝ අම්මා තාත්තා මරනවා කියන තැනට යන්නේ නැහැ. නමුත් වර්තමානයේ දරුවෝ අම්මා තාත්තලාව මානසික මරා දානවා කියන තැනට යනවා. අකීකරුභාවය නිසා, අධ්‍යාපනයේ දුර්වලභාවය නිසා, වැරදි චර්යාවන් නිසා, වැරදි යාළුවන් ඇසුරු කිරීම නිසා, අකීකරු වීම නිසා, ඒ වගේම මත්වතුර වැනි දුරාචාරයන්ට වීම නිසා අම්මලා තාත්තලා මරා නොදෙමුවත් මානසිකව මරා දාන තැනට පත් කරනවා. ඒ මානසිකව මරා දාන තැනට අම්මලා තාත්තලා මානසිකව දුක් වේදනා විඳින තැනට පත් වෙන මොහොතක් පාසා ඒ දරුවා රහතන් වහන්සේ කෙනෙක් පීඩාවට පත් කළායි කියන තැනට අදාළ සංස්කාරයන් රැස් කරනවා. තැනට අදාළ සංස්කාරයන් රැස් කරනවා. එතනදී අපි නිරේතුරුවම දෙමාපියන් වශයෙන් දක්ෂ වෙන්න ඕනේ. දරුවෙක් එක්ක කටයුතු කරද්දී දෙමාපියන් නිසා දරුවාට මේ වගේ ආනන්තරීය පාප කර්ම කියන කර්මය සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණේ දකින්න. මොකද වර්තමාන දෙමාපියෝ ඒක දකින්නේ නැහැ. තේන්නත් දෙමාපියන් නිසා දරුවන්ට නිරය කියන කාරණයට වැටෙන්න පුළුවන් කියන කාරණේ දෙමාපියන් දකින්න ඕන. දැකලා දරුවන්ට අවවාද කරද්දී, දරුවන්ට මහන්මඟ පෙන්නද්දී උපක්‍රමශීලීව දරුවා තමා කෙරෙහි ද්වේෂය ඇති නොකර ගන්නා තැනට ගෙනල්ලා තමයි දරුවාට අවවාදය අපිට දෙන්න දෙන්නේ. එහෙම නැතුව අපේ තියෙනා වූ දෙමාපියන්ගේ තියෙනා වූ අකීකරුභාවයන් නැත්තම් කේන්ති ස්වභාවයන් නිසා දරුවන්ට අපි අසීමාන්තික ලෙදයට උපක්‍රමශීලී නොවන ආකාරයට දඬුවම් කරන්න, එහෙම නැත්තම් අවවාද දෙන්න යාමේදී දරුවන් අනිවාර්යයෙන්ම දෙමාපියන් කෙරෙහි ද්වේෂය ඇති කරගන්නවා. එතකොට දරුවන් දෙමාපියන් කෙරෙහි ද්වේෂය ඇති කරගන්න මොහොතක් පාසා අම්මා කෙනෙක් දරුවෙකුට කරන්න තියෙන ලොකුම හතුරුකම කරලයි, එයි මේ අකුසලයට අදාළ සතර අපායට අදාළ සංස්කාරයක් රැස් කළේ. නමුත් ඒ අම්මා මේක දකින්නේ නැහැ. පුතා වචනයක් කිව්වොත් අම්මා ඒකට දෙකක් කියාගෙන පුතත් එක්ක ගැටෙන ස්වභාවයකට යනවා. අම්මා හිතන්නේ නැහැ දෙයියනේ පුතා මට විරුද්ධව කතා කරන වචනයක් පාසා නිරයක් නිර්මාණය කරනවා කියන කාරණේ. නිරයක් නිර්මාණය කරනවා කියන කාරණේ. ඒ වගේම දරුවා අම්මත් එක්ක වචනයක් දෙකකින් වචන වෝමාරුවක් කරනකොට දරුවා දක්ෂ නැහැ එතන වචන වෝමාරුව නතර කරගන්න. මොකද එයා දකින්නේ මම නිසා අම්මා බලවත් අකුසලයක් කරගන්නවා කියන කාරණේ දකින්න. එනිසා මේ දෙපාර්ශ්ව ගනුදෙනු කරද්දී දරුවා කියන තැනත් අම්මා තාත්තා කියන තැනත් දෙපාර්ශ්වයේ තුලම අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙන්න ඕනේ මේ කුසලයේ සහ අකුසලයේ කියන කාරණේ තුල. ඒ කුසලයේ සහ අකුසලයේ කියන කාරණේ තුල අන්‍යෝන්‍ය අවබෝධයක් නොමැති නිසාම දෙපාර්ශ්වය නොදන්නා භාවය නිසා නිරේතුරුවම බලවත් අකුසල් දෙපාර්ශ්වයටම සිද්ධ කරගනිමින් තමයි ඉන්නේ. තේන්නා? එනිසා මෙතනදී වඩාත්ම දක්ෂ වෙන්න දෙමාපියන් කියන කාරණය දෙමාපියන්ගේ ආදර්ශමත් භාවය තුලනුයි දරුවා කවදාරියේ ආදර්ශමත් භාවය ඇති කරගන්න. එනිසා අම්මා දක්ෂ වෙන්න තාත්තාත් එක්කම හැසිරීමේදී කතා කිරීමේදී එතනින් ලස්සන ආදර්ශයක් දරුවාට දෙන්න. එතකොට ඒ ආදර්ශය තුලින්ම තමයි දරුවාත් කවදාරි ලොකු වෙලා ඒ ආදර්ශය තුලින් දෙමාපියන්ට සලකන ගරු කරන තැනට එන්නේ. නමුත් අම්මා තාත්තාට ගරු කරන්නේ නැත්නම්, අම්මා තාත්තාට සලකන්නේ නැත්නම්, අම්මා තාත්තාට අකීකරු නම් දරුවා අම්මා තාත්තාට කීකරු වෙයි කියන බලාපොරොත්තු වෙන එක මෝහයක් පමණක්මයි. ඒ කවදාකවත් සිද්ධ වෙන්නේ. එනිසා අම්මා තාත්තාගේ ආදර්ශමත් භාවය නිරේතුරුවම දරුවා අකුසලයෙන් වළක්වනවා වගේම ඒ වගේම අම්මා තාත්තාත් නැති අකුසල් කර ගැනීමෙන් අපිව වළක්වනවා. එනිසා මේ දෙපාර්ශ්වයේ මේක දකින්න ඕනේ. මේක දකින්න නම් ඉතින් අනිවාර්යයෙන්ම සම්මා දිට්ඨි අර්ථයන් ජීවිතය තුළ ශක්තිමත් වෙන්න ඕනේ. ඒ සම්මාදිට්ඨිය අර්ථයන් ශක්තිමත් වෙන තැනදී අපිට මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. එහෙම නැත්නම් වර්තමානයේ හුඟාක්ම අම්මලා තාත්තලා දරුවෝ විවාහ කරලා දුන්නට පස්සේ ඊළඟට යොමු වෙන්නේ මොනුබුරු මිනිබිරියන්ගේ වැඩ කටයුතු වලට. ඒ මාට යොමු වෙලා ඊට පස්සේ ගෙදරම උපාදානය කරගන්න මොනුබුරා මිනිබිරියම උපාදානය කරගන්න. ඒ සමහර අම්මලා ඉන්නවා ගෙවල් වලින් එක දවසක් රැ පිට වෙලා ඉන්න කැමති නැහැ. වන්දනා ගමනක් ගියත් රැට අනිවාර්යයෙන්ම ගෙදෙට්ට එන්න ඕනේ. ගෙදර අතහරින්න බෑ. මොනුබුරා මතක් වෙනවා, මිනිබිරිය මතක් වෙනවා, ගෙදර මතක් වෙනවා, දරුවෝ මතක් වෙනවා. මේක දෙමාපියන්ට බලවත්ම අනතුරක්. ඒ නිසා තමන්ගේ අම්මා තාත්තා එක රැයක් හෝ ගෙදරින් එළියට බහැලා ඉන්න අකමැති නම් වහා මේ උපාදානයේ දරුවන් කඩලා දාන්න. එනත් මොකද එක රැයක් ගෙදර අතහැරලා ඉන්න බෑ කියන්නේ ගෙදර කෙරේ තියෙන උපාදානය වැඩි. දරුවෝ කෙරේ මොනුබුරු කෙරේ තියෙන උපාදානය වැඩි. තේන්න. ඒ වැඩි භාවය කවදා හරි මිය යන වෙලාවට අනිවාර්යෙන්ම යාට සකස් වෙන්නේ ගෙදර පිළිබඳ උපාදානයමයි. ඒ නිසා නිරතුරුවම දරුවන් දෙමාපියන් එක්ක කටයුතු කරද්දී අවංකවම දෙමාපියන්ට ආදරේ කියන්නේ අවංකම දරුවා හිතන්න ඕනේ මගේ මොනුබුරු මිනිබිරිය බලනවා කියන කාරණේ නෙමේ, ගෙදර ආරක්ෂා කරනවා කියන කාරණේ නෙමේ. මං කොහොමද මට යහපත සදලා දුන්නේ අම්මා තාත්තාට මං සුගතිය සකස් කළ දෙන්නේ කියන කාරණා. ඒ තැන ඉඳලා අම්මා තාත්තා තුළ ධර්මයක් වැඩෙන දිශාවටමයි දරුවන් අම්මලා තාත්තලා අරන් යන්නේ. එනිසා කොයි වෙලාවකවත් තමන්ගේ වයෝවෘද අම්මා තාත්තලාට නිරේතුරුවම මුණුබුරු මිනිබිරියන් ලං කරලා හුරතල් කරලා ඒගොල්ලන්ට ඒවා කෙරේ උපාදානය සකස් කරගන්න දෙන්න එපා. ඒක ලොකුම අනතුරක්. දැන් සමහර වෙලාවට වයෝවෘද වෙලා මරණාසන්න වෙලා අම්මා ඉන්නකොට මේ අම්මගේ ඇඳ වටන මුණුබුරු ටිකයි මිනිබිරියෝ ටිකයි ඔක්කොම වට කරගෙන දැන් ඉන්නකොට අර අම්මා මේ රූපයන් කෙරේ තව තෘෂ්ණාව ඇති කරගන්න. අපි දක්ෂ වෙන්න ඕනේ දෙමාපියන් මුණුබුරු මිනිබිරියෝ දරුවෝ කෙරේ තෘෂ්ණාව වැඩි නම් ක්‍රමානුකූලව උපක්‍රමශීලීව දරුවන් ඒ අම්මගෙන් ඈත් කරන්න. දරුවන් ඒ අම්මගෙන් බැඳීම ලෙන්ගතුකම ක්‍රමානුකූලව අයින් කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මොකද මේ බැඳීම හරිම භයානක උපාදාන පත්‍යා භවෝ තුෂ්ණා පත්‍යා උපාදානං කියන ධර්මතාවය තුළ අම්මලා ඇති කරගන්නා වූ බලවත් අනතුරක් බවට පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම තමන්ගේ අම්මාට සලකනවා, තමන්ගේ අම්මාට ගරු කරනවා කියන්නේ සද්ධාව තුල අම්මා පිහිටන්න, සීලය තුල අම්මා පිහිටන්න, ත්‍යාගය තුල අම්මා පිහිටන්න, සද්ධර්ම ශ්‍රවණය තුල ප්‍රඥාව තුල අම්මා පිහිටන්න. ඊට වඩා ශ්‍රේෂ්ඨ උපකාරයක් ප්‍රතිඋපකාරයක් කළගුණ සැරිකීමක් දරුවෙක් අම්මාට කළ යුතු නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ නිසා ඔබේ රෝගී අම්මා ළඟට රෝගී තාත්තා ළඟට ගිහිල්ලා කියන්නේ අම්මගේ ඇසට අත තියලා අම්මේ මේ ඇස අනිත්‍යයි, මේ අනිත්‍ය වූ ඇසට බැඳෙන්න එපා කියලා අම්මේ කියන්නේ අම්මාට කරන්නා වූ ශ්‍රේෂ්ඨ උපකාරයක් ඔබ කළා වෙනවා. අම්මේ මේ කන අනිත්‍යයි, මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස අනිත්‍යයි අම්මේ, මේ රූපය අනිත්‍යයි අම්මේ කියලා ඔබ දවසට පස් පාරක් ඔබේ අම්මාගේ රූපය ළඟට ගිහිල්ලා අත තියලා ඔබට කියන්න පුළුවන් නම් ඔබ මේ ලෝකේ පුතෙක් වෙලා අම්මා තාත්තාට ශ්‍රේෂ්ඨම උපකාර කරපු දරුවෙක් වෙනවා. ඒ නිසා අම්මා තාත්තාට මුලින්ම සද්ධාව තුල, සීලය තුල, ත්‍යාගය තුල ශක්තිමත් කරන්න, ඉන් පස්සේ නිරේතුරුව ප්‍රඥාව මතුවෙන ආකාරයෙන්, මෝහය දුරු වෙන ආකාරයෙන් නිරේතුරුව මේ රූපේ අනිත්‍යභාවය ගැන කියන්නේ. නිරේතුරුවම මේ ඇස කන නාසය දිව ශරීරය මනස අනිත්‍යයි අම්මේ කියන කාරණේ නිරේතුරුව කියලා දෙන්න. එයාට මෙහෙම කියන දෙයක් ඇහෙන්නේ නැත්නම් නිරේතුරුව එයාගේ ඇඳ ඉස්සරහා ලියලා එල්ලන්න කොලේක ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි අම්මේ, මේ සෑම දෙයක්ම අනිත්‍යයි කියලා දකිමින් ඉන්න කියලා ඉල්ලන්න. ඒ තරම් අම්මා කෙනෙකුට කරන්න තියෙන ශ්‍රේෂ්ඨ යුතුකමක් ධර්මෙ නැහැ. ඔබේ ශ්‍රේෂ්ඨ යුතුකම කළා නම් අම්මා ඒ ශ්‍රේෂ්ඨ යුතුකම ගත්තත් නැති වුණත් ඔබ ඒ ශ්‍රේෂ්ඨ යුතුකම ඉටු කළා වූ දරුවෙක් බවට පත් වෙනවා. නමුත් වර්තමාන සමාජයේ මේ වගකීමෙන් බලවත් ආකාරයෙන් දුරස් වෙනවා. ඇයි දුරස් වෙන්නේ? පුතාලගේ දුවලගේ වරදක් නෙමේ, සම්මාදිට්ඨියේ දුර්වලභාවය නිසා. ඒ නිසා තමන්ගේ වයෝවෘද අම්මා තාත්තලාට නිරතුරුවම මේ නිත්‍ය සංඥාමයි දෙන්නේ. තමන්ගේ මොනුපුර මිනිපිරිය වට කරගෙන, පුතාල දූල වට කරගෙන, ආච්චිට සීයාට ලස්සනට නාවල කරලා ලස්සන සාරියක් අඳලා ඔන්න ෆොටෝ අරගෙන ෆොටෝ එක ගිහිල්ලා පෙන්නනවා අම්මේ බලන්න අම්මා කොච්චර නම් ලස්සනද කියලා. මොකද්ද මේ පෙන්වන්නේ? රූපේ නිත්‍යභාවය. නිරේතුරුවම රූපේ නිත්‍යභාවයේ වැඩෙන දේ තමයි සිද්ධ කරන්නේ. මේ රූපේ අනිත්‍යභාවයේ වැඩෙන දේ කියන්නේ බයයි අම්මා බය වෙයි කියලා. මරණය ගැන අම්මාට කියන්නේ බයයි අම්මා බය වෙයි කියලා. බුදුරජාණන් වහන්සේ කියන්න කියන දේ දරුවා කියන්නේ නැහැ. ඒ කියන්නේ ආ බුදුරජාණන් වහන්සේ කියපු දේ කරපු කෙනෙක්ද? නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා නම් අම්මාට මරණානුස්සතිය කියලා දෙන්න කියලා දරුවෙක් අම්මාට මරණානුස්සතිය කියලා දෙන්න බය වෙන්න අවශ්‍ය නැහැ බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ නිසා නිරේතුරුවම තමන්ගේ අම්මා තාත්තාට මේ රූපේ අනිත්‍යභාවය, වේදනාවේ අනිත්‍යභාවය කියලා දෙන්න. එහෙම නැතුව අපි නිරේතුරු තාත්තාට වයවුරුදු අම්මාට තාත්තාට ලං වෙලා අපි කියනවා නම් අම්මේ ඔබ සංසාරේ මතු බුදු වේවා එහෙම නැත්නම් ඔබ සංසාරේ ಜಾති ಜಾතිත් මගේ අම්මා වේවා කියලා ඒ කියන වචනයක් පාසාම අපි අම්මාට මෝහයයි කියලා දෙන්නේ මෝහයයි කියලා දෙන්නේ අම්මේ භවයට යන්න කියලායි කියලා දෙන්නේ ඒ නිසා නිරේතුරුම දරුවන්ගේ නොදන්න භාවය නිසා නිරේතුරුම අපි ඔය වෙනි කතා කියනවා අම්මේ මතු බුදු වේවා අම්මේ ಜಾති ಜಾති මගේ අම්මා වේවා කියලා අප්‍රමාණ අම්මලා නොදන්නා භාවය නිසා මෝහය තුළට කොටුවෙන. අද වර්තමානයේ අර කවි බණ තියෙනවා විරුදු බණ තියෙනවා මේ සෑම කෙනෙක්ම මව් ගුණ කිය කියා මව් ගුණ කිය කියා අර අහිංසක අම්මලා මුලාවට පත් කරනවා. අනේ මේ අහිංසක අම්මලාත් නොතේරෙන භාවය නිසාම අනේ පුතේ ඔබ සංසාරයේ මගේම පුතු වේවා කිය කියා භවය ප්‍රාර්ථනා කරනවා.
දරු ස්වාමීන් වහන්ස තමන් මිය යනවා කියන කාරණය ඕනම අයෙකුට දැනෙනවද?
ඒ අනිවාර්යෙන්ම ඕනෑම මරණ කෙනෙකුට තමන් මැරෙනවායි කියන කාරණේ සකස් වෙනවා. තමන් මැරෙනවායි කියන සාරණේ සකස් වෙන්නේ නැතුව මැරෙන්නේ මුගක් වෙලාවට තද නිින්දෙන් මැරෙනකොට, පුංචි දරුවෙක් මැරෙනකොට, ෂණිකව එකපාරට බෝම්බයක් පිපිරලා වගේ මැරෙනකොට එවැනි කෙනෙකුට එවැනි චේතනාවක් සකස් වීම දුර්වල වෙන්න පුළුවන්. නිදේදී නම් ඒක නොවෙන්නම් පුළුවන්. එවැනි අය තමයි අර භූත ස්වභාවයේ සත්ව හැටි උප්පත්තිය සකස් කරගන්නේ. සකස් කරගෙන පාංශ කූල පින්කමේදී නැත්නම් හත් දවසේ පින්කමේදී පින ආරං ශක්තිමත් වෙනකට යන්නේ. ඉන් මෙහා නුන ඕනම කෙනෙකුට තමන් මැරෙනවායි කියන චිත්තය සකස් වෙනවා. ඒ මැරෙනවායි කියන චිත්තය සකස් වෙද්දිම තමන්ගේ තෘෂ්ණාවට අදාළව මොකක් හෝ උපාදානයක් සකස් වෙනවා. ඒක අපිට බාහිරට පේන්නේ නැහැ. එයා දැන් මැරෙන්න යනවා පපුව අල්ලගෙන දඟලනවා දැන් එයාට තේරෙනවා හුස්ම යනවා මැරෙනකොටම එක පාට දරුවෝ ටික උපාදානය කරගන්නවා. නමුත් අපිට පේන්නේ නැහැ. එක පාට බිරිඳ උපාදානය කරගන්නවා එක පාට දේපල උපාදානය කරගන්නවා එක පාට තමන්ගේ වෘත්තිය උපාදානය කරගන්නවා. එක්කෝ එක පාට අන්න තමන් කරා වූ ලස්සන පින්කමක් උපාදානය කරගන්න. එක්කෝ තමන් රැක්කා වූ සිල්පදයක් උපාදානය කරගන්න. එක්කෝ එකපාරට දේවතානුස්සතියක් වඩනවා. තේරෙනවද? එතකොට මේ වගේ එයාගේ හිතේ අර මරණීය තත්වයක් එක්කම අනිවාර්යයෙන්ම තෘෂ්ණාවට අදාළව යා උපාදානයක් මොකක් හෝ අල්ලනවා. ඒ උපාදානයට අදාළව තමයි භවය සකස් වෙන්නේ. ඒ උපාදානයට අදාළව භවය සකස් වෙනවා. සමහරු ඉන්නවා මැරෙන වෙලාවේ සාදුකාර දෙමින් මැරෙනවා. ඔය සමහරු කියන්නේ අපේ අම්මා hina වෙවි මැරුණා කියලා. අපේ අම්මා සාදුකාර දෙමින් මැරුණා කියලා. අපේ අම්මා අපි ඔක්කොමට මේ යන්නේ කිව්වා මට තනි වෙලා ඉන්න ඕනේ කියලා එහෙම මැරුණා කියලා කියන්නේ. එතකොට ඒ වාතුල යා මොකද දකින්නේ? යා මැරෙන වෙලාවේ සුගතියට අදාළ සංඥාවක් තමයි දකින්නේ. එක්ක ලස්සන දෙවියෙක් පේනවා, දිව්‍යාංගනාවක් පේනවා, නැත්නම් දිව්‍යතලයේ හිස් දිව්‍ය විමානයක් යාට පේනවා. නැත්තම් දෙවියෙක් පාවඩයක් එලලා තිනවා පේනවා දිව්‍ය ලෝකෙට ලස්සන මල් ගමුවක් පේනවා ලස්සන ආලෝකයක් පේනවා ඒවා පේනකොටම යාගීත ප්‍රීතියෙන් පස්සද්දී පිරෙනවා එතකොට මේ පිරුණාට පස්සේ උපාදානයත් එක්ක මන්නේ එතන තෘෂ්ණාවෙන් එයා අල්ල ගන්නවා අල්ලගත්ත තැන අපි ගිල සස්ත්‍රීක දිව්‍යතලයකට බැසගන්න එහෙම නැත්තම් ලස්සන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මනුස්ස ලෝකයේ ස්වභාවයක් පේන්න පුළුවන් එහෙම ගිල මනුස්ස උපාදානයක් සකස් වුණොත් අපි මනුස්ස ලෝකෙක උප්පත්තිය සකස් කරගන්න ඒස මැරෙන කෙනාට හැම වෙලාවම සුභ හෝ අසුභ කුසල් හෝ අකුසල් චිත්තය දැන් රෝහලේ ඇඳේ මරණාසන්නව ලෙඩෙක් කෑ ගහනවා. ඒ මරණාසන්න වේ ලෙඩා කෑ ගන්නේ මාව ගිනි ගන්නෝ මාව ගිනි ගන්නෝ මාව ගිනි ගන්නෝ කියලා කෑ ගන්නවා. එතකොට දොස්තර මහතුරු නර්ස් නෝන්ලත් ළඟට ඇවිල්ලා අර එයාගේ නෑදෑයොත් ළඟට ඇවිල්ලා වතුර පොවනවා වතුර ඉහෙනවා දැන් මොනවා කළත් මේ මිනිස්සයා ගිනි ගන්නෝ කියලාම කෑ ගහනවා. නමුත් දැන් මිනිසුන්ටත් ප්‍රශ්නයක් කොතනකවත් ගිනි ගන්නේ නැහැ. ඇයි මේ මිනිස්සයා ගිනි ගන්නේ කියන කාරණේ හරි ප්‍රශ්නයක්. නමුත් මෙහෙම ගිනි ගන්නෝ කියලා කෑ ගහලා මේ මිනිස්සයා මැරෙනවා. මැරුණාට පස්සේ ස්වාමින් වහන්සේ කෙනෙක් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ මැරිච්ච මිනිස්සයා කොහෙද ඉපදුනේ කියලා යා ගිනි නිරේ ගිනි ජාලා මැද්දෙම. එතකොට එයාට දැන් ගිනි ගන්නවා කියන්නේ මොකද්ද? විඥානේ සංස්කාරපත්‍ය විඥාන. එයාගේ අකුසල් වලට අදාළව අන්න විඥානේ ක්‍රියාත්මක වුණා විඥානේ කියන්නේ දැනීම. ඒ දැනීම තුළ මම ගිනි ගන්නවා කියන දැනීම සකස් වෙනවා. ඒකයි විඥානීය කියන්නේ මැජික් කරුවෙක් කියන්නේ ඒකයි. විඥානීය විසින්ම අපිව අකුසලයට යොමු කරලා ඒ විඥානීය විසින්ම ඒ අකුසලයේ නිසා අපි ගිහිල්ලා උප්පත්තිය නබන ගිනි නිරයත් අපිට මතු කරලා පෙන්නන. ඒක තමයි විඥානීය කියන්නේ මැජික් කරුවෙක් කියන හොරෙක් කියලා කියන්නේ. ඒ නිසා එතන ගිනි ගන්නවා කියන්නේ මැරුණාට පස්සේ උපදින ස්වභාවය දකින්න. සමහරු කෑ ගහන්නේ මට මේ ප්‍රේතෙක් පේනවා මට යක්ෂයෙක් පේනවා මට මෙහෙම අමනුෂ්‍යය ගොඩාක් පේනවා කියලා ඒ තනිකරම නෝන අනිවාර්යයෙන් මේ පල්ලෙහා ජීවිත ලබනවා. තේන්න. සමහරට එයාගේම ජීවිතයට පේනවා. සමහර අයට මරණ වෙලාවේ එයාගේම ජීවිතයට පේනවා. එයාගේම යක්ෂ ජීවිතයට පේනවා. මගේ ඉස්සරහට කළු යක්ෂයෙක් ඇවිල්ලා අඬ ගහනවා කියන්නේ එහේ එයාගේ ප්‍රතිසන්දිය. එසම මැරෙන ඕනෑම කෙනෙකුට සුභ හෝ අසුභ කුසල් හෝ අකුසල් චිත්තය ඒ ආකාරයෙන් සකස් වෙනවා. සකස් වෙන්නේ නැති කෙනෙක් නැහැ. නමුත් ඒක අපිට ප්‍රකාශ කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් එකපාට පපු අල්ලගෙන දඟලනකොට මේ අවසාන චිත්තේ දියා එක්කෝ දරුවෝ එක්කෝ ඉඩකඩන් එක්කෝ දේපොළ එක්කෝ රැකියාව වෘත්තියෝ මොකක් හරි දෙයක් උපාදානය කරගන්න. එක්කෝ තරහකාරයෙක් හරි ද්වේෂයක් හරි මතු කරගන්න. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම පටිච්ච සමුප්පාද ක්‍රියාවලියට අදාළවයි තෘෂ්ණාපච්චයා උපාදානං උපාදානපච්චයා භව භවපච්චයා ජාති කියන ධර්මතාවය තුල තමයි ඕනෑම සත්වේ මැරීම ඉපදීම සිද්ධ වෙන්නේ.
ගරු ස්වාමීන් වහන්ස, චුත්තිසිත සහ ප්‍රතිසන්දිසිත කියලා කියන්නේ එකක්මද?
නෑ, චුතිසිත අනිත්‍ය වෙලයි ප්‍රතිසන්දිසිතේ බලපත් වෙන්නේ. තේරෙනවද? චුතිසිත අනිත්‍ය වෙලා දැන් මම මෙතන ඉඳගෙන එක පාට මට හිතක් මතුවෙනවා මේක අල්ලන්න කියලා. තේරෙනවද? දැන් හිත සකස් වුණා මේසේ අල්ලන්න කියලා. දැන් හිත සකස් වුණ එක චුතිසිත නම් මේසේ අල්ලන හිත කියන්නේ ප්‍රතිසන්දි චිත්තය. දැන් හිත සකස් වුණා ඒක චුතිසිත. දැන් චුතිසිත දැන් ඇල්ලුවේ නැහැ. අල්ලනවා කියන හිත එකක්, ඇල්ලුවා කියන හිත තව එකක්. ඒක චුතිසිත සකස් වෙලා ඇතිවෙන්නා වූ ප්‍රතිසන්දි චිත්තය අර අතන ගිහිල්ලා මෞකුස අල්ලගද්දී ඒක ප්‍රතිසන්දි චිත්තය බවට පත් වෙලා අනිත්‍ය භාවයට පත් වෙලා එනවා. තේන්න? ඒකත් අනිත්‍යයි. ප්‍රතිසන්දි චිත්තය අනිත්‍යයි. ඒක සිතුවිල්ලක අනිත්‍ය භාවය. තේන්න? මෙතන ඇති වුණා, අතන ඇල්ලුවා. ඇල්ලුවේ මොහොතේ පටන් ආයිමත් එතන කාය සංස්කාර ඇතිවීම නැතිවීම තුලින් ආයිමත් පංච උපාදානස්කන්ධය සකස් වෙනවා.
ගරු ස්වාමීන් වහන්ස, අපාය, දිව්‍ය ලෝක මේ සාමාන්‍ය මිනිස් ඇසට පේන්නේ නැහැ. නමුත් ශ්‍රද්ධාව ඇති කෙනාට මේ දහමේ පැහැදිලි කරන දේවල් දකින්නට පහසුයි. කෙටියෙන් කියතොත් ධර්මය දකින්නට පහසුයි. ධර්මය දකිනවා කියලා කියන්නේ බුදුහිමියන් දැකීම කියලා බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින්ම දේශනා කළ කාරණයක් කියලා ඔබ දන්නවා. ඉතින් නිරය සම්බුදු වචනෙන් පහදා දී තිබෙන්නේ කෙසේද ස්වාමින් වහන්ස?
මෙහෙමයි නෝනා, බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් මේ ලෝකෙට දේශනා කළා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ තමන් අවබෝධ කොට වදාලා වූ සම්මා සම්බුද්ධ ඥානය. ඒතකොට ඒ සම්මා සම්බුද්ධ ඥානයෙන් අවබෝධ කොට වදාලා ඒ වගේම උන්වහන්සේ සතු පූර්වේ නිවාසානුස්සති ඥානය. නැත්තම් චුතූපපාත ඥානය. ඒ කියන්නේ සත්වයා මැරිලා නැවත උපදින්නා වූ තැන පිළිබඳ දකින ඥානය. නැත්තම් පෙර ජීවිතයේ සත්වයා කොහේ ඉඳලාද මේ උපතට ආවේ කියලා දකින්නා වූ ඥානය. මෙන්න මේ ඥානයන් තුලින් තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ යමක් ලෝකයට ධර්ම රත්නය හැටියට දේශනා කළා තියෙන්නේ. එතෙන්දී දැන් සමහර පින්වතුන්ලා අපිටත් ඇවිල්ලා කියනවා, ස්වාමින් වහන්සේ මේ නිරය තියෙන්නේ මනුස්ස ලෝකෙම නේද කියලා. තේරෙනවද? එතකොට ඒගොල්ලෝ නිරය හැටියට හඳුන්වන්නේ මේ මනුස්ස ලෝකේ දුක් විඳිනා සත්වයින්, නැත්තම් දැඩි විදියට රෝගාබාධ ඇති වෙලා ඉන්න සත්වයින්, ඔය වගේ අය තමයි ඒගොල්ලෝ නිරය හැටියට දකින්නේ. මනුස්ස ලෝකෙම නිරය තියෙනවා කියලා හිතන පින්වතුන් අප්‍රමාණ අපේ රටේ ඉන්නවා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය දුර්වල. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිරය කියලා කියන්නේ නෝනා සතර අපායට අයිති එක්තරා ලෝකයකට. ඒ සතර අපායට අයිති නිරය කියන කාරණේ මේ මහ පොළවෙන් යට යොදුන් දසදහස් ගානක් යටයි තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ මෙමණි දේශනාවන් කරන්නේ අනුමානයෙන් නෙමෙයි. තවත් කෙනෙක් කිව්වායි කියන කාරණයෙන් පතපොතකින් නෙමෙයි, උන්වහන්සේ අවබෝධ ඥානයෙන් දැකලමයි මේ සෑම දෙයක්ම දේශනා කරන්නේ. දැන් නිරයට අදාළව දේශනා කරන බුදුරජාණන් වහන්සේගේ ලස්සනම සූත්‍රය තමයි දේවදූත සූත්‍රය. ඒතකොට දැන් දේවදූත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මේ මහ පොළවෙන් යට යොදුන් දසදහස් ගානක් යට මහා නිරය පිහිටලා තියෙනවා කියලා. මේ මහා නිරය කොටස් දෙකකට බෙදෙනවා කියනවා. චතුස් ද්වාරයේ, චතුස්කන ද්වාරයේ කියලා මේ වගේ මේ මහා නිරය කොටස් දෙකකට බෙදෙනවා කියනවා. ඒතකොට මේ මහා නිරය යකඩ පවුරකින් වට වෙලා තියෙනවා කියනවා. තේනා? දැන් මොකකින්ද යට වෙලා තින්නේ? යකඩ පවුරකින්. යකඩ පවුරකින් වැට වුණා වූ මේ මහා නිරයන් දෙකේ ගිනි ජාලා ඇවිලෙනවා කියනවා. දැන් සද්ධාව දුර්වල පිංගතුල්ලා අපෙන් ඇවිල්ලා අහනවා, යොදුන් 10000ක් යට මහ පොළවේ යකඩ පවුරක් තින්නේ කොහොමද කියලා. කවුද මේවට යකඩ ගෙනිච්ච? කවුද මේව හැදුවේ? කවුද මේව නඩත්තු කරන්නේ? කවුද මේව පාලනය කරන්නේ කියලා අහනවා. ඒතකොට සමහර සද්ධාව අඩුකමට ඒ අහන ප්‍රශ්නවල යම් අර්ථයක් තියෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සෑම කාරණයක්ම දේශනා කරන්නේ නෝනා සම්මා සම්බුද්ධ ඥානයෙන් දැකලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී මේ මහා නිරය, මේ චතුස්කන්න ද්වාරයේ චතුස් ද්වාරයේ කියන මහා නිරයන් දෙක යකඩ පවුරකින් වට වුණා කියලා කියන්නේ නෝනා ස්වභාවිකව හැදුනා වූ යකඩ පවුර. දැන් මේ නිරය කියන්නේ එක්තරා මහ පොළවෙන් යොදුන් දසදහස් දානක් යට තියෙන ස්වභාවික පරිසර කලාපයක්. මේක මේ කවුරුත් හැදුවේ දෙවියෙක්, බ්‍රහ්මෙක්, බුදුරජාණන් වහන්සේ හැදුව නැත්නම් යම රජුරුව හැදපු දෙයක් නෙමෙයි. දැන් එක එක පරිසර කලාපයන් තියෙනවනේ. සිංහරාජ පරිසර කලාපය තියෙනවා. ඒක එක්තරා ආකාරයක්. ඒතොර වියලි කලාපීය පරිසර ස්වභාවයක් තියෙනවා. ඒක තව ස්වභාවයක්. ඒතොර හිමාලයේ පරිසර ස්වභාවයක් තියෙනවා. ඒක තව ස්වභාවයක්. ඒතොර නුවරඑළියේ පරිසර ස්වභාවයක් තියෙනවා. ඒක තව ස්වභාවයක්. ඒතොර වෙනත් බටහිර රටවල් වල මුළු ජීවිත හැමදාම හිමෙන් වැසුනා වූ පරිසර කලාපයන් තියෙනවා. කාන්තාරයේ හැමදාම මහා වැලි කුණාටුවලින් ගහන වෙච්ච කාන්තාර පරිසර කලාපයෙන් ඒ වගේ මේ නිරය කියන්නේ නෝනා ස්වභාවිකව පිහිටියා වූ පරිසර කලාපයක්. එච්චර වෙන දෙයක් නෙමෙයි. ඒ පරිසර කරාපය තනි කරම ගින්නින් යට වෙලා තියෙන්නේ. දැන් ඔබ හිතන්න මේ ලෝකේ සමහර රටවල් වල ගිනි කඳු තියෙනවා. ඒ ගිනි කන්දක ස්වභාවය තේරුම් ගන්නකෝ. ඒ ගිනි කන්දේ අවට ස්වභාවය තේරුම් ගන්නකෝ. ඒ කියන්නේ මේ නිරය කියන ස්වභාවික පරිසර කලාපය නිරය තුරුවම නෝනා ගිනි ඇවිලෙමින් ගිනි දැල්වෙමින් ගිනි නිවෙමින් එහෙම තමයි පවතින්නේ. ඒ පරිසර කලාපය. ඒ පරිසර කලාපයේ අර ගිනි ඇවිලීම ගිනි දැල්වීම අර ගිනි කඳු නිසාම යකඩ කුට්ටි වලින් තමයි මේක හැදිලා තියෙන්නේ. දැන් අපි දන්නවනේ පස්කන්දක් ගලාගෙන ආවට පස්සේ ඒ පස්කන්ද ගලාගෙන ඇවිල්ලා ඒ පස් වලින් වට වෙන ස්වභාවයෙන් හැදෙනවා අපි දැකලා තියෙනවා නේද? නමුත් මේ වගේ මේ මුළු නිරය කියන්නේ නෝනා මේ මුළු මහ පොළොව වගේම විශාල වූ ප්‍රදේශයක්. තේන නිරයන් 136ක් ගැන දේශනා කරනවානේ. ඒතොර මේ මහ පොළොව දැන් හතරෙන් එකක්නේ මහ පොළොව හැටියට තියෙන ඉතුරු එක මහ සාගරය හැටියට නේ තියෙන්නේ. ඒතොර මේ මහ සාගරේ යම් දවසක හිඳෙනවා. හිඳුනට පස්සේ මහ සාගරේත් අඩිය මතු වෙනවා, වැලිතලා මතු වෙනවා. ඒ කියන්නේ මේ මහ සාගරේ යටත් නිරය තියෙනවා. තේන මේ මහ සාගරය යටත් නිරය තියෙනවා. එතකොට මනුස්ස ලෝකයේ තියෙන හතරෙන් එකක ප්‍රමාණයයි. නමුත් නිරය නෝනා මහ සාගරයේ යටත් තියෙනවා කියන්නේ මේ ලෝකයේ විශාලම ලෝකයේ හැටියට අපිට අඳුන්වන්න තියෙන නිරය කියන කාරණය. තේන. එතකොට මේ නිරය කියන්නේ උණුසුම් ගිනියම් වූ දේශගුණික කලාපයක්. එච්චර වෙන දෙයක් නෙමෙයි. දැන් කාන්තාර පරිසරය උණු වෙලා ගිනියම් වෙලා තියෙනවා නම් ඒ වගේ ඊටත් වඩා දැඩි ශුෂ්ක ගින්දර මතුවෙන නිරයතුරුම රත් වෙලා තියෙන පරිසර කලාපයක්. මේ ගින්න නිසාම මේවා පිච්චිලා ගලාගෙන එන ලෝහා නිසාම මේවා තුලින් නොන ඉබේම අර යකඩ පවුරු හැදිලා තියෙනවා. ඒක කවුරුත් හදපු දෙයක් නෙමෙයි. එතකොට මේ යකඩ පවුරු හැදිලා අර නිරිසතා අකුසලයේ නිසාම නොන එවැනි පරිසර කලාපයන් තුලයි ඉපදේ. එච්චරයි. කෙනෙක් ඇවිල්ලා මේ කොළඹ කුරුඳුවත්තේ ඉපදෙන්නේ හේතුඵල ධර්මයක් නිසා. එයාට ඒ සියලුම සුඛෝපභෝගී භාවයේ සෞම්‍ය භාවයේ ලබන්න පෙරපින තියෙනවා. කෙනෙක් ගිහිල්ලා පුත්තලමේ ශුෂ්ක දේශගුණික කලාපයක වතුර ටිකක් නැතුව ඉඩෝරේට අහුවෙලා ඉපදෙන්නේ තියාගේ හේතුඵල ධර්මයක් අකුසල විපාකයක්. කෙනෙක් කාන්තාරයේ ඉපදෙන්නේ කෙනෙක් බොහොම සෞම්‍ය පරිසරයක ඉපදෙන්නේ හේතුඵල ධර්මයක් නිසා. වෙන දෙයක් නිසා නෙමෙයි. එතකොට අර දැඩි අකුසල් කරලා අකුසල් මූලයන් සිල්පද බිඳලා මැරෙන සත්වයා ඊට අදාළ පරිසර කලාපය තුල දැන් එයා ඉපදුනේ කොහෙද? අර චතුස් ద్వාරය කියනා වූ මහනිරේ ඇතුලේ තමයි උප්පත්තිය. ඒක අර කාන්තාර අරාබියේ මිනිස්සුෙක් ඉපදිනවා වගේ. එහෙම නැත්නම් මේ කොහේ හරි පුත්තලම ප්‍රදේශයේ ওই කල්පිටිය ප්‍රදේශයේ දැඩි ශුෂ්ක ප්‍රදේශයක මිනිස්සෙක් ඉපදෙනවා වගේ. ඒතකොට දැන් මේකේ ඉපදුනාට පස්සේ දැන් මේක ස්වභාවික පරිසර කලාපයක්. ස්වභාවික පරිසර කලාපයේ ගින්නෙන් රස්නෙන් උණුසුමෙන්ම තමයි ගිනියම් වෙලා තියෙන්නේ. ඒතකොට මේකට වැටෙන කෙනා පිච්චි පිච්චි තමයි ජීවත් වෙන්නේ. දැන් කාන්තාර දේශගුණයකට කවුරු හරි ගිහිල්ලා උඩින් ගිහිල්ලා අතහැරියොත් ඒ මිනිස්සයා පිච්චි පිච්චි අනිවාර්යයෙන්ම මැරෙන්න ඕනේ. හේතුඵල ධර්මය. එතන මෙහෙම පිච්චි දැන් මහා නිරේයට ගිහිල්ලා වැටුණාට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කාලයකට එකතරා දොරටුවක් ඇරෙනවා කියලා. දැන් යොදුන් දසදහස් ගාණක් විශාල වූ අර මහා නිරය යකඩ පවුර වලින් වට වෙලා තින්නේ. මේ යකඩ පවුර වලින් වට වුණායේ නිරේ ගිහිල්ලා නිරසතෙක් ඉපදුනාට පස්සේ මේකේ පිච්චි ඉන්නකොට අන්න නිරසතාට පේනවලු කාලයකට පස්සේ දොරටුවක් ඇරෙනවා. අර යකඩ පවුරේ දොරටුවක් ඇරෙනවා. දොරටුවක් කැරෙනකොට නිරිසතා දුවනවලු දොරටුව කරා මෙතනින් එළියට පැන ගන්න කියලා. නමුත් ඒ දුවනකොටම දොරටුව පැහැෙනවා. එතකොට සද්ධාවඩු පින්වතුන්ලා අපෙන් අහනවා නිරේ කොහොමද ස්වංක්‍රීයව ඇරෙන දොරටුවක් තියෙන්නේ? නිරේ විදුලි බලය තියනවද? එහෙම නැත්නම් නිරේ මේවා පාලනය කරන්න මොකක් හරි තාක්ෂණයක් තියනවද? කොහොමද ස්වංක්‍රීයව ඇරෙන්නේ කියලා. තේන්නා? දැන් සමහර වෙලාවට අපි ඔය ගල් කුටිවල ඉන්නකොට සීතල පළාත්වල උදේට අර එළියේ කවුළුවෙන් අපිට පේන්නේ නැහැ. තේන්න? මීදුමෙන් වැහිලා තියෙන තනිකරම. තේන්න? ජනේලෙන් එහා පැත්ත මුකුත් පේන්නේ නැහැ, තනිකර මීදුමෙන් වැහිලා තියෙන. නමුත් ඉරේ මතුවෙලා එනකොට අර මීදුම බහැරට යන. තේන්න? එතකොට දැන් කවුරුවත් මේක ස්විච් එකක් දැම්මද? නැහැ. ස්වභාවික තත්වයක් මෙතන වෙන්නේ. එතකොට අර යකඩ පවුරු වලින් අර ලෝවා වැගිරිලා ඇවිල්ලා අර යකඩ පවුරු වට වෙලා තියෙන එක යම් හේතුවක් නිසා ඔන්න කොතන හරි තියෙන ద్వාරයක් ඇරෙනවා. කොතන හරි යකඩ පවුරේ තියෙන ద్వාරයක් අතුන එක්කව තද සීතලක් ආපු නිසා නැත්නම් තද උෂ්ණයක් ආපු නිසා මොකක් හෝ හේතුවක් නිසා ස්වභාවිකව ඒක ඔන්න ටිකකට ඇරෙනවා. අර මීදුම ඇවිල්ලා එකපාරට වැහිලා තියෙන දේ ආයිමත් මීදුම ගියාට පස්සේ ඇරෙනවා. ආයිමත් මොහොතකින් මීදුම ආවට පස්සේ ආයිමත් අර ద్వාරය වැහෙනවා. ඒකෝ දැන් මේක ස්වංක්‍රීයව කවුරුත් කළාද? නැහැ ස්වභාවික පරිසර ක්‍රියාවලියක් තුලයි මේක සිද්ධ වෙන්නේ. දැන් අන දොරටුව ඇරුණා මොකක් හරි හේතුවක් නිසා ස්වභාවික ගිනි ජාලා අඩුවීමක් මොකක් හරි නිසා එහෙම නැත්නම් දුමෙන් වැහිලා තින දෙයක් දුම අඩුවීම නිසා අන්න අර දොරටුව ඇරුණා වගේ පේනවම අන්න නිරසතා දුවනවා. දුවන්නේ ඇයි? මෙතනින් පයින්න දැන් එයාට පේනවා එළියක් තියෙනවා කියලා. තේරෙනවද? නමුත් යනකොටම දොරටුව වැහෙනවා කියලා. නමුත් ඒක ස්වභාවික හේතුවක් නිසා අර විදිහටයි දොරටුව වැහෙන්නේ. ඒතර කෙනෙක් ප්‍රශ්න කරනවා ඒ දොහොමොහම දුවදුවා ඉදදී ඇයි එයාට මෙතන හයියෙන් දුවලා ඔතනින් පයින්න බැරිද කියලා. නමුත් නෝනා මේ මහා නිරය කියන්නේ යොදුන් 10000 ගානක් විශාල දෙයක්. ඒතර යොදුන් 10000 ගානක් විශාලයි කියන්නේ මෙතන ඉඳන් අපිට දොරක් ඇරෙනවා කියන්නේ යොදුන් ගානක් ඈත තමයි අපිට ඒක පේන්නේ. එතකොට අන ස්වභාවිකව මේක වැහෙනවා. නමුත් මෙහෙම දුවලා දුවලා මේ වගේ ඉඳලා යම් වෙලාවක මේ මිනිස්සයා අනිවාර්යයෙන්ම අර ඇරෙන දොරකින් පයින්නවා කියනවා. මහා නිරේ ඇරෙන දොරකින් පයින්නවා කියනවා. දැන් ඔන්න එක මහත් එක්ක ඇවිල්ලා මට කිව්වා මම අභයගිරිය චෛත්‍ය වඳින්න ගියා. අනුරාධපුරේ අභයගිරිය චෛත්‍ය වඳින්න ගියේ දවල් 12 මාට් එකට වගේ. තේරෙනවද? දැන් මේ දෙපතුල් නිරාවරණය යන්නේ සෙරෙප්පු දාලා නැහැ. නමුත් අර බිම අල්ලලා අතුරුලා තියෙන අර කළුගල් මත කකුල තියන්න බෑ, කකුල පිච්චෙනවා. තේරෙනවද? එහෙන කකුල පිච්චිලා දැන් ඒ මහත්තයාගේ කරකටත් යට ඇවිල්ලා. අර දියබුබුලුත් ඇවිල්ලා. තේරෙනවද? බලන්න දවල් 12ට 12 මාට් එකට වගේ රුවන්වැලි මහාසෑයේ අර සැහැමලු එහෙම ඇවිදින්න බෑ. කකුල් පිච්චිලා දියබුබුලු වෙනවා. ඒකෝ දැන් මේ මහත්තයා දැන් මෙතන ගිහිල්ලා වන්දනා කරන්න ගිහිල්ලා කකුල් දෙකේ දියබුබුලු ආපුහම මේ අවුවෙන් මේ පිච්චීමෙන් බේරෙන්න තේරෙනවද? එතන තනකොල්ලක් තිබ්බා. තේරෙනවද? මෙයා ගිහිල්ලා තනකොල්ලට පයින්න. දුවගෙන ගිහිල්ලා තන. නමුත් තනගොල්ලේ තියෙන්නේ තනිකරම නිදුගුම්බා කටු තනගොල්ලා. ඒ කියන්නේ දැන් පිච්චීමේ වේදනාවට අමතරව දැන් කටු ඇනීමේ වේදනාව ඇති වුණා. තේරෙනවද? දැන් කටු ඇනීමේ වේදනාවයි පිච්චීමේ වේදනාවයි දෙකක් දරාගෙන දැන් මෙයා මෙතනම බේරෙන්න තවත් මඩ වගුරක් වගේ තැනකට යනකොට කකුල බෝතල් කට්ටකට කැපෙනවා. තේරෙනවද? දැන් මොකද්ද මේ වුනේ? එකකින් බේරෙන්න ගිහිල්ලා දෙකට වැටුණා. දෙකෙන් බේරෙන්න ගිහිල්ලා තුනට වැටුණා. තේරෙනවද? දැන් මේ ස්වභාවික තත්වයක්. මේ ස්වභාවික තත්වය ඇති කරන්නේ කුමක් නිසාද? අධික දුක නිසා. වේදනාව දුක නිසා. එතකොට අර මහා නිරයට වැටෙන කෙනා මහා නිරේ පිච්චි පිච්චි ඉන්නවා. ඔන්න යම් කාලයකට අර දොරටුවකින් මෙයා එළියට පැන ගන්නවා. තේරෙනවද? ඇයි පහින්නේ? අතන කකුල් දෙක පිච්චෙනවා නිසා අන්න පැන්න තනගොල්ලට. තේරෙනවද? දැන් තනගොල්ලට පණිද්දී ආ හිතුවද මේක නිතුකුම්බා තිනවා කියලා? එයා එතන සැපයක් කියලා පහින්නේ. නමුත් එතනදිත් එයා නැවත දුකකුයි අත් කරගන්න. දැන් එතකොට මෙයා මහා නිරයෙන් අර දොරටුවෙන් පැන්නාම බුදුරජාන් වහන්සේ කියන එයා ගුට නිරය කියන නිරයට වැටෙනවා. ඒකේ තනිකර ඉන්නේ නෝනා මේ යකඩ වාණේ දැටි වගේ තියෙන තද උල් කටක් තියෙන පණුව කියනවා. තේරෙනවද? මේ පණුවන් අර වැටෙන නිරිසතාව හැම විනිවිද ගිහිල්ලා, මස විනිවිද ගිහිල්ලා, ඇට විනිවිද ගිහිල්ලා, ඇට මිදුළු විනිවිද ගිහිල්ලා කාල විනාශ කරනවා කියනවා. දැන් ඒතර පැන්නේ අතනින් බේරෙන්න. තේරෙනවද? කකුල පිච්චෙනවා කියලා පැන්නේ නිදුගුම්බ කාලට. ඒ වගේ මහ නිරයෙන් බේරෙන්න පණිද්දී ගුට නිරයටයි වැටෙන්නේ. ගුට නිරේ අර තියුණු තුඩ තින වානේ දැති වගේ තුඩ තින පණුවන් විසින් සම්පූර්ණයම කාල විනාශ කරනවා කියනවා. මැරෙනවා ඉපදෙනකොට ආයිමත් පණුව කනවා. එතකොට දැන් බලන්න කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් මේසා ගිනියම් වූ නිරයක පණුවන් ඉන්නේ කොහොමද කියලා. එතකොට දැන් සූත්‍රය හරියටම අපි දකින්න ඕනේ. එතකොට මේ බුදුරජාන් වහන්සේ මේ පණුවන්ට වානේ යකඩ වානේ වගේ තියුණු මුවක් තියනවා, තියුණු ශරීරයක් තියනවා කියන්නේ ඇයි? ඉඩෝරේට අර රස්නෙට උෂ්ණෙට ඔරොත්තු දෙන ආකාරයට තමයි යා බිහි වෙන්නේ. දැන් නුවරඑළිය කලාපයේ ජීවත් වෙන සතාට වගේ නෙමේ කාන්තාර කලාපයේ ජීවත් වෙන සතාගේ සියලු දේවම තද ස්වභාවයෙන් තියෙන. මොකද ඒ කාන්තාර දේශගුණයට ඔරොත්තු දෙන. එතකොට මේ නිරේ ගුට නිරේ ඉන්න පණුව කියන්නේ කවුරුත් ගිහිලා දාපු පණුව නෙමේ. ඒ තකුසල් විපාකයක් නිසාර උනුසුම් වූ දේශගුණික කලාපයට ඔරොත්තු දෙන ආකාරයේ ශරීරයක් තමයි යාට ලැබිලා තියෙන්නේ. තේන්න නැතු කවුරුත් ගිහිලා දැම්ම නෙමේ ඈ. එතකොට මේ ගුට නිරේ ඉන්න පණුව අර මිනිස්සයව කාල විනාශ කරනවා කියලා. ඊට පස්සේ දැන් එතනින් බේරෙන්න මෙයා පයින්නවා කියනවා. තව තැනකට එතෙන්ට ගියාම හිඹුල් වනේ කියන නිරය තියෙනවා කියනවා. දැන් ওই කටුඹුල කියලා කියන්නේ දැන් මිනිස්සු කටුඹුල කියන්නේ. දැන් මිනිස්සු කටුඹුල කිව්වහම සමහරු කියනවා නිරේ කටුඹුලක් තියෙනවා නම් මේ මිනිස්සු කරන අකුසල් දිහා දකිද්දී මේ එක කටුඹුලේ මෙච්චර මිනිස්සු කොහොමද නගින්නේ කියලා. සමාරුවන මෙහෙම කටුඹුලක් තියෙනවා නම් මේක හැදුවේ කවුද, මේක නඩත්තු කළේ කවුද, මේක දිනපතා ප්‍රයෝජනෙට ගන්නව නම් මේක ගරා වැටෙන්නේ නැද්ද, බිඳෙන්නේ නැද්ද, මෙවැනි ප්‍රශ්න අහනවා. නමුත් මේ කිඹුල් වනේ කියන්නේ නෝනා ස්වභාවික පරිසර කලාපයක්. එක ගහක් නෙමෙයි, එක කටුඹුලක් නෙමෙයි. කවුරුත් හැදුවා වූ කවුරුත් මැව්වා වූ දෙයක් නෙමෙයි. කිඹුල් වනේ කියන්නේ ස්වභාවික පරිසර කලාපයක්. ඒ පරිසර කලාපයේ තියෙන උෂ්ණාධිකභාවය නිසාම ගිනි අම්ස භාවය නිසාම ඒ ගිනි අම් භාවයට ඔරොත්තු දෙන්නා වූ ශාකයන් තමයි වැඩේ. පේනවද? දැන් අපි ශුෂ්ක පළාත්වලට ගියාට පස්සේ දරුණු තද දේශගුණික කලාපවලට ගියාට පස්සේ ඒ හැම ගහක්ම නෝනා කටුසහිත ගස්. ඒ වගේම ඉඩෝරයකට ඔරොත්තු දෙන ආකාරයෙන් තමයි ඒ ගස් පීඩලා තියෙන්නේ. එතකොට මේ හිඹුල් වනය කියන්නේ මොකක්ද එහෙනම්? නිරයේ තියෙනා වූ උෂ්ණ පරිසරයට ඔරොත්තු දෙන්නා වූ ශාකයන්ගෙන් පිරිච්ච පරිසර කලාපයක්. ඒ පරිසර කලාපයේ තියෙන සෑම ගහකම මුලෙත් කටු තියෙනවා, අත්තිත් කටු තියෙනවා, කොළෙත් කටු තියෙනවා. ඇයි ඒවා එහෙම පිහිටලා තියෙන්නේ? අර උෂ්ණ දේශගුණයට ඔරොත්තු දෙන්න. දැන් ඔබ බලන්න අපේ මේ උෂ්ණ පරිසර කලාපවල පතොක් වගේ ඔය මේවා සියලු දේ කටු සහිත දේවල්. ඒ කටු සහිත ඒ තද කොළ බවට ඒවා පත් වෙන්නේ කුමක් නිසාද? උෂ්ණ පරිසරයට ඔරොත්තු දෙන තමයි සකස් වෙන්නේ. එන එතකොට දැන් මේ හිඹුල් වනය කියන්නේ වෙන දෙයක් නෙමෙයි. දැන් මෙයා මෙතනින් ගුටනිරයෙන් බේරෙන්න ගිහිල්ලා හිඹුල් වනයේට පැන්නට පස්සේ දැන් මොකද්ද වෙන්නේ? කොතෙන්ද යපයින්නේ? ඒ මුළු පරිසර කලාපයම නෝනා මුලෙත් කඳෙත් අත්තෙත් හැමතැනම කටු තියුණු කටු වලින් පිරිස්ස හිඹුල් ගස් තමයි තියෙන්නේ. දැන් එතකොට මේ හිඹුල් ගස් තියෙද්දි යාට බේරෙන්න පුළුවන්ද? නමුත් කෙනෙක් කියන්න පුළුවන් හරි ස්වාමීන් වහන්සේ ගස් තියෙන බව ඇත්ත. නමුත් එයාට පුළුවන් පරිස්සමෙන් ගස් බේරලා යන්න කියලා. මොකද බුදුරජාණන් වහන්සේ කියනවා මේ හිඹුල් වනයේට වැටෙන නිරිසතා සෑම නිමේෂයකදීම අර තියුණු කටුවල ඇනීම නිසා සම විනිවිද ගිහිල්ලා, මස් විනිවිද ගිහිල්ලා, ඇට විනිවිද ගිහිල්ලා මේ සියලුම ශාරීරික කෑලි කැපිලා තුවාල වෙලා මියනවා කියලා. එතකොට දැන් මොකද්ද වෙන්නේ? හිඹුල් වනයේට වැටුණාට පස්සේ සෑම ගසකම තියෙන්නේ කටු. මුලෙත් කටු, කඳෙත් කටු, කොළෙත් කටු. තේනවද? නමුත් මේකෙන් මිනිස්සුෙකුට බේරිලා යන්න බෑ. ඇයි බැරි? මහ පොළොව ගිනි ගන්නවා. තේනවද? මහ පොළොව ගිනි හැම් වෙලා. දැන් ඔබ හිතන්න ඔබ මහා කැලේකට ගිහිල්ලා ඔබ ඇතුල් කරනවා. මේ කැලේ හැම ගහකම මුලෙත් කටු තිනවා, කඳෙත් කටු තිනවා, කොළෙත් කටු තිනවා, අතුත් කටු තිනවා. මුළු මහ පොළොවක් ගිනි ගන්නවා. ඔබට පුළුවන් ද බේරෙන්න? දුවල බේරෙන්න පුළුවන්ද? නැවතිලා බේරෙන්න පුළුවන්ද? ගහකට නැගලා බේරෙන්න පුළුවන්ද? මේ පරිසර කලාපය නැතු මේ කටු ඉඹුලක් ගිහිල්ලා කවුරු හරි හයි කරලා මේ නිරසත්තුන්ට දඬුවම් දෙනව නෙමෙයි. මේ උෂ්ණාධික කලාපවල රට ඉඳි ගහ වැවෙනවා වගේ, පතොක් ගහ වැවෙනවා වගේ, ඒ ඊට අදාළ ශාකයන් වැවෙනවා වගේ ඒ උෂ්ණාධික කලාපයේ තියෙන ගහ තමයි හිඹුල් වනේ කියන්නේ. ඒ හිඹුල් වනේට අර නිරසතා පණිද්දී එයාට කොහෙන් දිව්වත් මේ අතපය ඔක්කොම ඉරිලා යනවා. නවතින්න බෑ, නැවතුනොත් පිච්චෙනවා. තේන්න? ඉතින් අනිවාර්යයෙන්ම එයායි අකුසල විපාකෙ විඳිනවා. එතකොට හිඹුල් වනයෙන් බේරෙන්න මේ සතා කොහොමරි මේ අතපය ඉරාගෙන දුක් විඳි මෙරි මෙරි ඉපදිපදී මෙයා හිඹුල් වනේනොත් පයින්නවා කියනවා. හිඹුල් වනේ පැන්නට පස්සේ අසිපත්‍ර වනයේට වැටෙනවා කියනවා. එතකොට අසිපත්‍ර වනේ කියන්නේ නෝනා බුදුරයන් වහන්සේ දේශනා කරනවා දැන් අතන කටුනේ තිබ්බේ. තේන්න? අසිපත්‍ර වනේ කියන්නේ ඒ සෑම ගහකම කොළ පත්‍ර දැලිපිහක් වගේ තියුණුයි කියනවා. තේන්න? දැලිපිහක් වගේ තියුණුයි කියනවා. ඒ තියුණු අසිපත්‍ර වනයේ අසිපත්‍ර වනයේ දැඩි විදියට සුළං හමනවා කියනවා. ඒ සුළං හමනකොට අර අසිපත්‍ර වන හෙල්ලිලා, අතු හෙල්ලිලා නිරිසතාගේ නහය කැපෙනවා කියනවා, බෙල්ල කැපෙනවා කියනවා, අතපය කැපෙනවා කියනවා, කැපි 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 දුක් විඳිනවා කියනවා. එතකොට මේ අසිපත්‍ර වනය කියන්නේ මොකද්ද? කවුරුත් හදපු ගහක් නෙමෙයි. තේන්න? අසිපත්‍ර වනය කියන්නේ අර උනුසුම් ගිනි අම් වූ දේශගුණයට ඔරොත්තු දෙන්නා වූ පරිසර කලාපයේ වැවෙන ගස්. ඒ පරිසර කලාපයේ වැවෙන ගසේ පරිසරයට අදාළව අන්න ඒ කොළ හැඩගැහෙනවා. කොළ හැඩගැහෙන දැන් පතොක් ගහක් බලන්න, රටඉඳි ගහක් බලන්න, ඔය තල් ගස් බලන්න, මේ හැම කොළයකම කැපෙන ස්වභාවයක් තියෙනවා. දැන් මේ මෙච්චර මේ උණුසුම් පරිසරයක නෙමෙයි අපි ජීවත් වෙන්නේ නේද? මේ ඉරහඳ පායන පරිසරයක, මේ වහින පරිසරයක. දැන් ශුෂ්ක පළාත්වල සමහර පත්‍ර තියෙනවා කැපෙනවාද? තේනවා? පතොක් ගල්ලපුන කැපෙන ඒවා තියෙනවා. එතකොට මේ කැපීම සකස් වෙන්නේ කුමක් නිසාද? අර පත්‍රයේ තියෙන තදභාවයත්, පරිසරයේ තියෙන රස්නි ස්වභාවයත්, වාතයේ තියෙන සුලං ස්වභාවයත් මේවා එකට මේවා වෙනකොට අර කම්හලේ පිහිය රත් කරනවා වගේ අන්න කැපෙනවා. කැපෙන ස්වභාවය දෙනවා. ඒක හේතුඵල ධර්මයක් ඈ. පරිසරයේ තියෙන උණුසුම් ස්වභාවයත්, පත්‍රයේ තියෙන ඝන ස්වභාවයත්, වාතයේ තියෙන සුලං ස්වභාවයත් මේ තුන එකතු වෙනකොට, තේහෙනවද? මේ තුන එකතු වෙනකොට අර කම්හලේ පිහියට මුවහත තියෙනවා වගේ අන්න පත්‍ර කැපෙන ස්වභාවයද? දැන් ඒක මේවා කවුරුත් මැව්වද? ස්වභාවික පරිසර කලාපයක්. තේන්නා? එතකොට මේ ස්වභාවික පරිසර කලාපයේ අසිපත්‍ර වනයේ ගස්වල කොළවලින් ගින්දර විහිදෙනවා කියනවා. එතකොට ගින්දර විහිදෙන්නේ කොහොමද? දැන් අපි නුවර එළියට ගියොත් උදේ පාන්දර නුවර එළිය කැලයක් දිහා ගහක් දිහා බැලුවොත් මුළු ගහේම කොළ සුදු පාටට හිමින් වැහිලා තියෙන. සුදු පාටට හිමින් වැහිලා තියෙන. එතරබන සුදුපාටන හිමෙන් වැැහුණ නිසාමකද හිම සහිත කාලගුණික සත්වයක් නිසාර සියලු දේවල් හිමෙන් වැැන්නවා. දෙන්න. ඒවගේ අර උණුසුම් කාලගුණික තත්ත්වය නිසා ඒ උණුසුම් දේශගුණයෙන් අර මේවා වටේ තනිකර ගින්දර බැඳිලයි ගිනි දළු පිට වෙන. දැන් ඔබ කියලා මේ ගහක අත්තක් ඇපුවොත් මොකද වෙන සුදුපාට වතුර වැගිරෙනවා. යම් ද්‍රවයක් වැගිරෙනවා. නමුත් අර අසිපත්‍ර වනේ කොලයක් කැඩුනොත් මොකක් හරි වුණොත් වැදිරෙන ගින්දර. මොකද ගින්දරට අදාළ පරිසරයක තමයි ඒව හැදෙන්නේ. තේන්න. අර නුවරඑළියේ තියෙනා වූ අර සිසිල් දේශගුණය තුළ හිම මිදෙන දේශගුණය තුළ මුළු පරිසරයේම හිමෙන් වැහිලා ගස්කොළන් අතු ඔක්කොම හිමෙන් වැහිලා සුදු පාටට පේනවා වගේ අසිපත්‍ර වනයේ උණුසුම නිසා අන්න ගස්වලින් ගිනිදැල් පිට වෙනවා. හේතුඵල ධර්මයක්. කවුරුත් ඇදුහද? නැහැ. එතකොට දැන් මේ අසිපත්‍ර වනයේට වැටුණාට පස්සේ මොකද්ද වෙන්නේ? අසිපත්‍ර වනයේ සියලුම කැලේ තියෙන කොළ තියුණු පිහියක් දැලි පිහියක් වගේ මෝහත තිනවා. බිම තනිකර ගිනි ගන්නවා. වැටුණාට පස්සේ නිරිසතාට නවතින්න බෑ. නැවතුනොත් කකුල් පිච්චෙනවා. ශරීරයේ ගිනි ගන්නවා. දුවන්න බෑ. දිවුවොත් මුළු ශරීරෙම කැපෙනවා. නහය කැපෙනවා කියනවා, බෙල්ල කැපෙනවා කියනවා, කැපි කැපි. ඒ නිසා නිරේතුරුවම අසිපත්‍ර වනයේ අප්‍රමාණ දුකකටපත් වෙනවා. ආයිමත් බුදුරයන් වහන්සේ කියනවා උණුවලු නිරයක් තියෙනවා කියලා. තේනවද? උණුවලු නිරේ. එතකොට මේ උණුවලු නිරේ කියන්නේ මොකද්ද? ඒ යොදුන් දාස් ගානක් පුරාවට තියෙන්නේ උණුවලු. තේනවද? ප්‍රශ්නේ තියෙන අලු. එතකොට දැන් මේ උණුවලු කවුරුත් රත් කරලා හැදුවද, ගිහිල්ලා දැම්මද? නැහැ. අර මහා ගිනි කඳු වගේ ගිනි ගන්න නිරේ ගිනි ජාලා වලින් ඒ වැగిරෙන ලෝදිය ගලාගෙන ඇවිල්ලා අන්න අලු බවට පත් වෙනවා. දැන් ලෝකයේ තියෙන ගිනි කන්දක් උණුසුම් වෙලා සක්‍රීය වෙලා ඒ ගිනි කන්දෙන් ලාවා ගලා ගියාට පස්සේ ඒක නිමුණට පස්සේ තනිකර අලු බවට පත් වෙනවා. එතන මේ කවුරුත් හදපු දෙයක් නෙමේ, ස්වභාවික පරිසර කලාපයක්. එතන මේ උණුවලු නිරේ කියන්නේ අර ලාවා වැగిරිලා ඇවිල්ලා නිමිලා හැදෙන්නා වූ අලු වලින් හැදෙන්නා වූ පරිසර කලාපයක්. ඊළඟට ආයිමත් අවසානයේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ශෝරා නදිය, නදියක ඒ ගංගාවක් ඒ නදියට වැටෙනවා කියනවා ගිහිල්ලා. දැන් මහා නිරේම් පැන්න, මහා නිරේම් පැන්නාම ගුට නිරේට වැටෙනා, ගුට නිරේම් පැන්නාම ගිහිල්ලා උණුවලු නිරේට වැටෙනා, උළුවරු නිරේට පැන්නාට පස්සේ හිඹුල් වනයේට වැටෙනා, හිඹුල් වනයෙන් පස්සේ අසිපත්‍ර වනයේට, අසිපත්‍ර වනයෙන් ශෝධක නදිය කියලා නදියක් තියෙනවා, ඒකට වැටෙනවා කියනවා. ඒකට වැටුණාට පස්සේ යම පල්ලන් වතුර පොවනවා කියනවා. වතුර නෙමේ තියෙන යෝධියයි. දැන් බලන්න අපේ රටේ ගොය තියෙන ගංගා තියෙනවා, මහවැලි කැලණි බලවේ, ඔය සෑම ගංගාවක්ම පිරලා තියෙන්නේ මොකකින්ද? ජලේ. ඒ ජලයෙන් පිරුණේයි මේ වැස්ස නිසා ජලයෙන් පිරුණා. තේන්නත්. නමුත් සියල්ල උණුසුම් ගිනියම් වූ පරිසර කලාපයක අර ගිනි කඳ උතුරලා ගලාගෙන එන කලාපයක ගඟක් තිබ්බොත් ඒකඟ ජලයෙන් පිරෙයිද, යෝධියෙන් පිරෙයිද? වැස්සක් නැහැ. මොකද ගිනි ගන්නා වූ පරිසරයක් තියෙන්නේ. එතන වැස්ස තියෙන මේ මනුස්ස ලෝකේ ගංගා ජලයෙන් පිරෙනවා වගේ වැස්සක් නැති ගින්දරින් ගලා යන්නා වූ ගංගාවන් නිරේ තිනවා. ඒ නිරේ තින ගංගා පිරෙන්නේ මොකකින්ද? යෝධියෝලින්, උණු වතුරෝලින්. තේන්න. එතන මේ උණු වතුර මෙතෙන්ට වැටුණාට පස්සේ බොන්න වෙන්නේ උණු වතුර යෝධියමයි, කන්න වෙන්නේ උණු වතුරමයි. තේන්නද? කවුරු හරි වතුර උණු කරලා දැම්මද? නැහැ. අර උණුසුම් පරිසර කලාපෙන් ගලාගෙන එන්නේ තනිකර උණු වතුර යෝධිය. ඒ යෝධියෙන් තමයි මේ නිරේතින ගංගා හැදිලා තියෙන්නේ. එතකොට මේ මේවාට වැටුණාට පස්සේ යමපල්ලන් මේගොල්ලන්ට බඩගිනි කියන කොටත් අර යෝධිය පොනවා කියනවා, පිපාසය කිව්වත් යෝධිය පොනවා කියනවා. ඒ යෝධිය පොනකොට දිව පිච්චෙනවා කියනවා, උගුර පිච්චෙනවා කියනවා, උදරය පිච්චෙනවා කියනවා, අදෝ මාර්ගය පිච්චෙනවා කියනවා, මුළු ශරීරෙම පිච්චමින් මෙරි මෙරි ඉපදෙනවා කියලා. එහෙනම් දැන් මෙතන කොතනකවත් තිබ්බද නිරය කියන කාරණේ? කවුරුත් හැදුවා, කවුරුත් මැව්වා, කවුරුත් බලනවා කියන කාරණේ නැහැ. ස්වභාවික පරිසර කලාපයක්. කාන්තාරය කියන්නේ මැද පෙරදිග කාන්තාරය කියන්නේ ස්වභාවික පරිසර කලාපයක් වගේ, සීත දේශගුණයන් හිම මිදෙන කලාපයන් තියෙනවා ඒක පරිසර කලාපයක් වගේ. අපේ රටේ ගත්තොත් නුවරඑළිය කියන්නේ එක ස්වභාවයක්, පුත්තලම් පැත්තේ මඩකලවූ පැත්ත ගත්තොත් එක ශුෂ්ක පරිසර කලාපයක්. ඒ වගේ නෝනා මේ යොදුන් දසදහස් ගානක් යට තියෙන ස්වභාවික පරිසර කලාප. එතකොට තව කෙනෙක් ප්‍රශ්නයක් කරන, හරි මේක ස්වභාවික පරිසර කලාපයක්, දැන් තේරුම් ගත්ත කියමුකෝ. එතකොට අහන්න පුළුවන් කවුද මේ යමපල්ලු කියන්නේ කියලා. මේ නිරේට වැටෙන නිරසතුන්ට දඩුවම් කරන යමපල්ලු කවුද කියලා කෙනෙක් අහන්න පුළුවන්. එතකොට යමපල්ලු කියන්නේ කවුරුත් නෙමෙයි, ඒගොල්ලත් නිරේ ඉන්න නිරසතුමයි. නමුත් ඒගොල්ලන්ට ආයුෂ වර්ණයේ සැපේ බලිය වැඩි. දැන් යුද්ධයක් තියෙන කාලෙට, නිරේතුරුවම ගැටුම් තියෙන කාලෙට වදකාගාර තියෙනවා. ඒ දැන් හිට්ලර් මහත්තයාගේ වදකාගාර තිබ්බ, අපේ රටේත් වදකාගාර තිබ්බනේ. ඒතකොට මේ වදකාගාරවල වද දෙන්නේ කවුද? පිටින් ආපු කෙනෙක්ද? මිනිස්සුමයි. තේන. කාටද වද දෙන්නේ? මිනිස්සෙන්ට. ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩි කෙනා ආයුෂ වර්ණයේ සැපේ බලය අඩු කෙනාට වද දෙනවා. තේන්න. එතකොට මේ යමපල්ලා නිරේ ඉපදෙන්නේ අකුසල් විපාකයක් නිසා. එතකොට මේ යමපල්ලා අකුසල් විපාකය කියන්නේ මොකද්ද? දේශය, වෛරය, ක්‍රෝධය, සිල්පද බිඳීම් මේ වගේ දරුණු හිත් තින අය ඔන්න ගිහිල්ලා නිරේ ඉපදෙනවා. නිරේ ඉපදුනත් ඒගොල්ලන්ට ආයුෂ වර්ණයේ සැපේ බලේ වැඩි. ඒ ආයුෂ වර්ණයේ සැපේ බලේ වැඩි කෙනා තමයි යමපල්ලා කියලා කියන්නේ. එතකොට යමපල්ලංගේ තියෙන සාංශාරික ද්වේෂය නිසා, සාංශාරික පළගැනීම නිසා, ඒගොල්ලන්ට අර ශුෂ්ක පරිසරය නිසා ඇතිවෙන මානසික පීඩනය, මානසික ක්‍රූරත්වය නිසා ඒගොල්ලෝ පළගැනීමම තමයි කරන්නේ. එතකොට ඒගොල්ලෝ අර නදියට වැටෙන මිනිස්සෙයින්ට ඒගොල්ලන් අර යෝධිය ගිනි වතුර පෝනවා කියන්නේ නෝනා අපේ මිනිස්සු මත්පැන් පෝනවා වගේ තමයි. ඒගොල්ලන්ට ඒක ගානක් නැහැ. දැන් ওই මිනිස්සු අත්පය කපලා, මුහුණු කපලා, විකෘති කරලා, මරලා, ගහලා ওই කොච්චර දෙයක් කරන්නේ? මොකෝ අකමැත්තෙන්ද කරන්නේ? කැමැත්තෙන් කරන්නේ. දැන් වදගා ගාරවල් වල අප්‍රමාණ මිනිස්සුන්ට අතීතයේ වද දුන්නේ අකමැත්තෙන්ද? සරි සතුටින් කරන්නේ. කරන දේ දිනපොතේ ලියනවා. මං අද මෙයාගේ ඇත කපුවා, මෙයාගේ නහය කපුවා මෙහෙම කියලා එයා දිනපොතේ ලියනවා. ලියමින් තමයි වද දෙන්නේ. ඒ වගේ යමපල්ලා කියන්නේ මේ නිරේ සතුටින් අනුන්ත වඩ දෙන්නා වූ ආයුෂ වර්ණයේ සැපේ බලි වැඩියයි. එතකොට දැන් මේ නිරේ කියන්නේ දැන් කවුරුත් මවපු දෙයක්, බුදුරයන් වහන්සේ දඬුවම් දෙන්න ඇති කරපු දෙයක්ද? නැහැ. නිරේ කියන්නේ නෝනා මහ පොළව යට තියෙනා වූ යොදුන් දසදහස් ගානක් විශාල වූ ස්වභාවික පරිසර කලාපයක්. ඒ ස්වභාවික පරිසර කලාපයේ මහනිරෙන් බුදුරයන් වහන්සේ මේ හේතුඵල ධර්මයෙන් ගලපලා දකින්න ඕනේ. මේක සූත්‍රේ නැහැ. අපි නුවණින් මෙනෙහි කරලා ගන්න ඕනේ. මහනිරෙන් පටන් ගන්නවා. අන්න මහනිරෙන් පටන් ගැනීමදී බුදුරයන් වහන්සේ කියනවා මහනිරය ගිනි ජාලා නගිමින් ඇවිලෙන තැනක් කියලා. අන්න ගිනි කන්ද එතනින් තමයි පටන් ගන්නෙ. එතනින් ඔන්න ලාවා වැగిරෙනවා, වැగిරිලා ඔහොම ඇවිල්ලා අර ගුටනිරේ පණුව ඉන්න වැටෙනවා. අර උණු අළු හැදෙනවා. ඔහොම ඔහොම ස්වභාවික පරිසරයේ ගලන් ගිහිල්ලා ඔන්න නෝනා ස්වභාවික පරිසර කලාපයක් තමයි නිරේ කියන්නේ. යමෙක් පෙර ජීවිතේ පින් කරලා සස්ත්‍රීක නගරයක ඉපදෙනවා වගේ, තේනවා, සස්ත්‍රීක නගරයක සැප පහසුකම් සෞම්‍ය දේශගුණ ඇති ඉපදෙනවා වගේ, තව කෙනෙක් අකුසල් කරලා ශුෂ්ක වතුර ටිකක් නැති ඉන්න හිටින්න නැති ශුෂ්ක පරිසර කලාප ඉපදෙනවා වගේ, බරපතල අකුසල් කරා වූ මිනිස්සයෝ සත්වයෝ ගිහිල්ලා උපදින්නා වූ ස්වභාවික විෂම ගිනියම් වූ පරිසර කලාපයක් තමයි නිරේ කියන්නේ. තේනද? ඉතින් ඒ නිසා මේසා ලස්සෙන්ට දේවදූත සූත්‍රයේ ධර්මයෙන් විග්‍රහ කරලා ගනින්දී අපිට නිරේ කියන කාරණේ මතු කරගන්න පුළුවන්. තේනද? ඒ නිසා යම් පුද්ගලෙක් නිරේතුරුවම අකුසල් තුල ජීවත් වෙනවා නම්, නිරේතුරුව සිල්පද බිඳමින් ලෝභ ද්වේෂ මෝහයන් තුල ජීවත් වෙනවා නම්, ඔහු කැමති වෙන්න ඕනේ අනිවාර්යෙන්ම අනුන්ට පීඩා කරනවා නම්, අනුන්ගේ අතපය කපනවා නම්, අනුන්ට හිංසා කරනවා නම්, අනුන්ව විනාශ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම්, ඒ ප්‍රාර්ථනා කරන්නා වූ අකුසල් වලට අදාළව නොනා ස්වභාවිකව ගිනියම් වූ ගිනි ගන්නේ පරිසර කලාප ඉපදෙනවා. හැබැයි ඉපදුනාට පස්සේ ආයිමත් කල්ප ගානකට ගොඩේම නැහැ. මොකද නිරයන් 136ක්, මම ඔය කිව්වේ හයක් ගැන විතරයි. නිරයන් 136ක් තියෙනවා. ওই නිරයන් 136 මේකෙන් මේකට, මේකෙන් මේකට, මේකෙන් මෙහිකට පැන පැන ගිහිල්ලා නොනා අවසාන 136 නිරයෙන් තමයි කවදා හරි ගොඩට આવුත් ගොඩට වෙන්නේ. මොකද මේ නිරය තුල කොතනකවත් මෛත්‍රියක් වැඩෙන තැනක් නැහැ. එක පැත්තකින් කැපෙනවා, අනිත් පැත්තෙන් ගිනි ගන්නවා. ඔය දෙකට මැදි වෙච්ච තැන ද්වේෂයමයි, වෛරයමයි, ක්‍රෝධයමයි, බියමයි සකස් වෙන්නේ. එනිසා නිරයට වැටෙන සත්වෙක් අහම්බෙන් ගොඩ එනවායි කියන කාරණේ නෝන ධර්මයට අදාළව අපිට කියන්න බැහැ. එනිසා නිරයට වැටෙන සත්වෙක් අනිවාර්යෙන්ම මේ නිරයන් 136ම පහු කළ යන්න වෙනවා. තේර මම මේ කිව්වේ කාරණා පහයි. එතකොට මේ කාරණා පහ කොයි තරම්නම් සාධාරණව ධර්මානුකූලව මං කිව්වද කියන කාරණේ නුවණින් මෙනෙහි කරන දක්ෂ කෙනෙකුට මතු කරලා ගන්න පුළුවන්. ඒ නිසා නිරය කියන්නේ මේ අපේ මනුස්ස ලෝකය දිව්‍ය ලෝකයක්. නිරයත් එක්ක බැලුවාම තේරෙනවද? නිරයත් එක්ක බැලුවාම එන නිරය කියන්නේ නෝනා මහ පොළොවේ යට තියෙන ස්වභාවික පරිසර කලාපයක්. ඒක මේ අඩි 100ක්, 200ක්, 500ක්, 1000ක් යට තියෙන දෙයක් නෙමෙයි, යොදුන් දසදහස් ගාණක් යට තියෙන දෙයක්. තේරෙනවද? යම් කෙනෙක් මොකක් හරි නවීන තාක්ෂණ උපකරණයක් අඩි 1000ක් යටට දීලා මොකක් හරි සද්දයක් ඇහෙනවා, අඳුනහ තියෙනවා කිව්වට ඒක නම් නිරය නෙමෙයි. ඒ මේ මනුස්ස ලෝකෙමයි. ඒ කියන්නේ මනුස්ස ලෝකයේ කියන කාරණේ තුල මේ පණු ඔය පොළොව අරක් ගත්තා වූ භූතය, ප්‍රේතය ඔය පොළොවේ මහ යට ඉන්නවා. තේරෙන? ඒක නිරය නෙමෙයි. නිරේ යොදුන් දසදහස් ගාණක් යට තියෙන. තේන්න. ඒ නිසා මොනම තාක්ෂණයකටවත් නිරේට බට යන්න බැහැ. නමුත් අපි තාක්ෂණයක් තුලින් මහ පොළොව යට කොතන හරි අඩි 10000ක්, මීටර 10000ක් යට අපි මොකක් හරි අඳෝනාවක් ඇහෙනවා කියන්නේ නිරය නෙමේ. ඒ මනුස්ස ලෝකයේ ආශ්‍රිත සතරපායේ ජීවත් වෙන ප්‍රේතෙක් නැත්නම් භූතයෙක්ගේ හඬක් වෙන්න. එන නිරය කියන්නේ ඊටත් වඩා ගැඹුරු තැනක්. තේන්න. එනම් බලන්න කොයිසා ගැඹුරු කොයිසා දුකෙන් පිරුණ තැනක්ද කියන කාරණය නිරේකින තැන.
අද සිරස FM පන්සිල් මළුවේදී ඔබ ශ්‍රවණය කරන්නේ මහරහතුන් වැඩිමඟ ඔස්සේ ඔබට දහම් කාරණා පැහැදිලි කරන පූජ්‍ය රාජගිරියේ අරියඥානගරු ස්වාමින් වහන්සේ පන්සිල් මළුව වෙනුවෙන්ම ලබා දුන් සුවිශේෂී ධර්ම සාකච්ඡාවක්. ගරු ස්වාමින් වහන්ස, මේ ආකාරයට මේ දේවල් දිහා බලනකොට මනුෂ්‍ය ජීවිතය ඉතාමත් භයානකයි නේද?
බුදුරයන් වහන්සේ කෙනෙක් කියන්නේ භවයේ දශමයක්වත් ප්‍රාර්ථනා කරන්න එපා කියලා. වැටුණොත් 36ටම යන්න ඕනේ මං. මොකද කොතනකවත් මිදෙන්න බෑ. ඇයි මිදෙන්න බැරි? මෛත්‍රියක් සකස් වෙන තැනක් නැහැ. මෛත්‍රියක් සකස් වෙනවා නම් මිදෙන්න පුළුවන් කියලා. දැන් මනුස්ස ලෝකේ කොතන හරි අන්ත දුප්පත් තැනක හිතුණත් මෛත්‍රියක් කියන දේ මතක ගන්න පුළුවන් නේ යාට පන්සලට ගිහිල්ලා. නමුත් නිරයට වැටුණාට පස්සේ මෛත්‍රියක් කියන වචනයක් නැහැ. තනිකර ද්වේෂය පිච්චීමේ ගැළවෙන්න බෑ. තේරෙන්නේ?
ස්වාමීන් වහන්සේ නිරය මහගෙදර වගේ කියලා ධර්මයේ පැහැදිලි කරනවා. ඒ කියන්නේ ඕනම කෙනෙක් නිරේ උත්පත්ති ලබා තිබෙනවාද?
එහෙයි. යොදුන් දසදහස් ගාණක් අපි ඉඳලා තිනවා. තේරෙනා? යොදුන් දසදහස් ගාණක් ඉඳලා තිනවා. ඉතින් මේ යොදුන් දසදහස් ගාණ කියන්නේ අපි මේ දකිද්දී මහත්වෝ මේ වෙලාවේ මේ පරිසරයේ මෙහෙම දකිද්දී මේ ගස්කොළන් මෙහෙම තියෙනවා, කොළපාට වෙලා තියෙනවා, මීදුමේ මේ ඉරේලියේ වැටිලා තියෙනවා, මෙහෙම තියෙනවා වගේ නිරය කියන කාරණේ ඇස් දෙකෙන් දකිද්දී ගිනියම් වෙලා හිරු කිරණ වෙනුවට ගිනි කිරණ තමයි තියෙන්නේ. දැන් මේ හිරු එළියනේ මේ තියෙන්නේ, හිර ආලෝකය. දැන් මේ නිරය කියන්නේ මහත්ව මේක තනිකර රතුයි. තේරෙනවද? මේ මුළු පරිසරයම රතු කරලා ගිනියම් පාට කරලා ගින්දර පාට කරලා ඒ පරිසරය තුල ගිනියම් පාට වූ ගස්කොළන් පිරිච්ච පරිසරයක් බලන්නේ, ඒක තමයි නිරය කියන්නේ. තේරෙනවද? ඒ පරිසරයට ඔරොත්තු දෙන ආකාරයෙන් ඒ ශාක වැවෙනවා. ඒ ශාක වැවෙනවා. ඒකත් හේතුඵල ධර්මය. ඒක වැවෙනවා. දැන් උණු වතුර ටිකක් නටනකම් උණු කරන්න කියනවනේ අපිට නේ. මේ රස්නේ අච්චර රස්නේ ජීවත් වෙන සත්තු ඉන්නු. ඉතින් ඒ වගේ ඒකත් හේතුඵල ධර්මයක් නිසා මහත්වෝ අනිවාර්යෙන්ම අරවා කියන්නේ ස්වභාවිකව පීඨියා වූ අකුසලිය විසින් පිච්චීමට අදාළ සත්වයින් තමයි උප්පත්තිය සකස් කරන්නේ. පිච්චීම.
ස්වාමීන් වහන්සේ, දැන් සත්වයින් මහා නිරයට වැටෙන්නේ කුමන කාරණා නිසාද?
සාමාන්‍යයෙන් මරණ වේලාවේ නෝනා ওই ද්වේෂයක්, කාමයේ වර්ධවා හැසිරීම, ඔය ඕන දෙයකින් වැටෙන්න පුළුවන්. ආවිචියට වැටෙන්නේ නෝනා අනන්තරී පාප කර්ම. තේරෙනවද? ආවිචිය ওই දේවදත්ත එතනින් ගියාම අජාසත් රජුරෝ එතනින් ගියාම මේ ඔය මාගන්ධියා ඒ ඔක්කොම ආවිචිය වල තමයි ඉන්නේ. ඒ නිසා ඒවා අනිවාර්යෙන්ම නිරයන්ගෙන් එකක්. ඒක තමයි දරුණුම නිරය. ඒවා තමයි දරුණුම නිරය. මේවා දරුණුයි, නමුත් මීටත් වඩා දරුණුයි අවීචය කියන කාරණා. මොකද ඒවා බරපතලනේ. රහතන් වහන්සේලා මැරීම, බුදුරයන් වහන්සේගේ ලේසැලවීම, අම්මා තාත්තා මැරීම, සංඝ බේදය කියන මේ ලෝකයේ තියෙන බලවන්ම අකුසල් පහෙන් තමයි එතෙන්ට වැටෙන්නේ. වෙන කෙනෙක් එතෙන්ට වැටෙන්නේ අවීචයට යන්නේ නැහැ. ඉන් මෙහා නෝනා ඔය සාමාන්‍යයෙන් දැන් ඔය මිනිස්සු මැරලා මේ වැටෙනවා. දැන් එක මහත් එක්ක ඉන්නවා, යා මේ පොඳින් සිල්පද ආරක්ෂා කරගෙන බාහිර සමාජෙත් එක්ක ජීවත් වෙච්ච මිනිස්සෙක්. එයාගේ මුළු ජීවිතේ කොතනකවත් එයා වැරදක් කළායි කියන තැනක් නැහැ. එයාගේ බාහිරින් දකින්න හැම කෙනෙක්ම කියන්නේ මෙයා හොඳ සිල්වත් කෙනෙක් කියන කාරණේ. නමුත් එයා මැරිලා වැටෙන්නේ ලොහකුඹු නිරේට. ඒතකොට ලොහකුඹු නිරේට වැටුණාට පස්සේ දැන් කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාධියෙන් දකිනවා මෙයා ලොහකුඹු නිරේට වැටලා ඉන්නවා. තේරෙනවද? නමුත් ලොහකුඹු නිරේට වැටුණත් දැන් ප්‍රශ්නයක්. මොකද මෙයා කොතනකවත් සිල්පද බින්දේ නැහැ. ලස්සන ජීවිතයක් ගත කළා. නමුත් ඉන්නේ ලොහකුඹු නිරේ. නමුත් ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේ මේක සමාධියෙනුයි දැකලා තියෙන්නේ. පස්සේ උන්වහන්සේ සොයලා බලලා තිනවා මේ මහත්යාට ප්‍රකට ජීවිතයක් වගේම අප්‍රකට ජීවිතයකුත් තිබුණාද කියලා. දැන් ඕක අපේ වර්තමාන සමාජයේ ගොඩාක් වටිනවා. මොකද සමහර පින්වතුන්ලා ඉන්නවා ඒගොල්ලන්ට ප්‍රකට ජීවිතයක් වගේම අප්‍රකට ජීවිතයකුත් තියෙනවා. නමුත් මේ අප්‍රකට ජීවිතේ ප්‍රකට වෙන්නේ නැහැ. ඒක සැඟවිලා තියෙන. ඒක කවුරුත් දකින්නේ නැහැ. නමුත් අප්‍රකට ජීවිතයක් තියෙනවා. එතකොට අය අප්‍රකට ජීවිතේ වසාගෙන තමයි ප්‍රකට ජීවිතය තුල එළියේ ජීවත් වෙන්නේ. ඔන්න දැන් අර මහත්යා ලොහකුමුණ නිරේට වැටුණා කියන කාරණය තුල අන්න අර ස්වාමීන් වහන්සේලා හොයලා තියෙනවා මේ මහත්යාටත් අප්‍රකට ජීවිතයක් තිබුණාද කියලා. හොයලා බලනකොට මෙයා අප්‍රකට ජීවිතේ දැඩි ආකාරයෙන් කාමයේ වර්ධව හැසිරිච්ච කෙනෙක්. යంత్ర මන්ත්‍ර ගුරුකම් හදිහුණියන් තුල අනුන්ගේ දියුණුවට දැඩි විදියට ඊර්ෂ්‍යා කරපු එනයි තින් ඉන්න තැන අසාධාරණද අසාධාරණද තේන්න. එනිසා අපි කොච්චර ලෝකයා ඉදිරියේ ප්‍රකට ජීවිතයක් ගත කළත් මම හොඳයි කියන තැන අපි දකින්න ඕනේ ජූරිය තියෙන තමා තුලයි. ජූරිය තියෙන තමා තුලයි. බුදුරයන් වහන්සේ කියනවා ජූරි සභිකෙන් 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනා කවුද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ජූරි සභිකයෝ 5 දෙනා. මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන එහෙම නැත්නම් පස්ස වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ජූරි සභිකයෝ 5 දෙනා තමා තුලයි ඉන්නේ. මොකද අපි ලෝකෙට බය වෙන්න ඕනේ නැහැ. ලෝකෙට කරන්න දෙයක් අපිට නැහැ. ලෝකෙට ඕන අපිට චෝදනා කරයි, බණී, අල්ලලා, හිරේදා, යොයිට වඩා දෙයක් කරන්න බැහැ. අපි බය වෙන්න ඕනේ තමා තුල සකස් වෙන්නා වූ මේ ජූරි සභිකෙන් 5 දෙනාටයි. මොකද මේ ජූරියයි අවසාන තීන්දුව තීරණය ගන්න. එතකොට මේ ජූරි සභිකෙන් 5 දෙනා තමයි පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන ජූරි සභිකයෝ 5 දෙනා. මේ 5 දෙනා කොයිම වෙලාවකවත් එක පේළියේ වාඩි වෙලා නැහැ. ඇත්තේනා දැන් ජූරි සභිකය උසාවි එක පේලියට වාඩලා ඉන්නවන්. නමුත් මේ ජූරි සභිකයෝ පස් දෙනා කවදාකවත් එක පේලියට වාඩලා නැහැ. ඉස්සෙල්ලාම පස්සේ කියන ජූරි සභිකයා වාඩි වෙනවා. එයා නැකිටලා ගියාට පස්සේ තමයි වේදනාව කියන ජූරි සභිකයා වාඩි වෙන්නේ. වේදනාව කියන ජූරි සභිකයා නැකිටලා යනවා. ඊට පස්සේ තමයි සංඥාව කියන ජූරි සභිකයා වාඩි වෙන්නේ. සංඥාව කියන ජූරි සභිකයා නැකිටලා ගියාට පස්සේ අන්න චේතනාව සංස්කාර කියන ජූරි සභිකයා වාඩි වෙනවා. මේ චේතනාව සංස්කාර කියන ජූරි සභිකයා තමයි තීන්දුව ප්‍රකාශ කරන්නේ. තීන්දුව ප්‍රකාශ කරන්නේ චේතනාව සංස්කාර කියන ජූරි සභිකයා තීන්දුව ප්‍රකාශ කළාට පස්සේ විඥානය කියන ජූරි සභිකයා අන්න ගිහිලා තීන්දුව ක්‍රියාත්මක කරනවා. විඥානපච්චයා නාම රූපං. දැන් අර මහත්යා මැරෙන වෙලාවේ අවසාන චුතිසිත චේතනාව දුන්න තීන්දුව විඥානය ගිහිල්ලා ලෝකමුනිරේ උපතිසකස් කළා. එන බලන් ජූරිය තමා තුලයි තියෙන්නේ. අපි ලෝකෙට කොච්චර සිල්වතෙක් වෙලා ගුණවතෙක් වෙලා ජීවත් වුණත් ලෝකෙන් අපිට ලැබුණ ලැබුණත් වැඩක් නැහැ. අපි තුල වැරදි තියෙනවා නම් අප්‍රකට ජීවිතේ ජූරිය තමා තුලයි තියෙන්නේ. නමුත් අර මැරුණ මිනිස්සයා මේක දැනගෙන හිටියේ නැහැ. එයා හිතුවා ජූරිය කියන්නේ බාහිර සමාජය කියලා. නමුත් එයා දැනගෙන හිටියේ නැහැ ජූරිය මෙතනයි තියෙන්නේ කියලා. නමුත් එයා මැරෙන වෙලාවේ අන්‍යයාගේ සැබෑ ජීවිතයට අදාළව ජූරිය තීන්දුව දුන්නා. එහෙනම් දැන් එයා අවසානයේ දැන් ලෝකයාව රවට්ටන්න යාට පුළුවන් වුණාද? ලෝකයා රවට්ටන්න ගිහිල්ලා අවසානයේ කවුද රැවටුනේ? එයාමයි රැවටුනේ. ඒ නිසා ජූරිය තමා තුලයි තියෙන්නේ. එනිසා තමාගේ හෘද සාක්ෂියට එකඟව අපි ජීවත් වෙන්න දක්ෂ වෙන්න ඕන. ඒක තමාගේ හෘද සාක්ෂියට එකඟව අපි ජීවත් වෙන්න අදක්ෂ වුණොත් අනිවාර්යයෙන්ම ජූරිය අවසානයේ තීන්දුව දෙනවා. ඒ තීන්දුව විඥානය විසින් ඔන්න බලවත් වූ නිරේක උප්පත්තිය සකස් කළ දෙන්න. ඉතින් එතනින් තමයි ඒක අපි මතු කරලා ගන්න ඕනේ.
ස්වාමීන් වහන්ස, අකුසල් කුසල් වලින් යටපත් කළ හැකිද?
මෙහෙමයි නෝන. දැන් අකුසලයක් විපාක දෙනකොට අකුසලේ බලවත් නම් යටපත් කරන්න බෑ. තේරෙනවද? අපි දන්නේ එයා සංඝයා S2න් දැකලා සිල්වත් ස්වාමින්වහන්සේලා දැකලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් සිල් ස්වාමින්වහන්සේලා දැකලා චෝදනා කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ S2න් S2කට අදාළව යම් අකුසල් කර්මයන් සිද්ධ කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙනි බලවත් අකුසල් තියෙනවා නම් දැන් කුසල් වලින් යටපත් කරන්න බෑ. බුදුරයන් වහන්සේ කියනවා පහන් පූජා කරන්නා S ලැබනවා කියලා. යමෙක්ගේ ඇස් පෙනීමේ දුර්වලභාවයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහන් පූජා කිරීමෙන් ඒ ඇස් පෙනීමට අදාළව කුසල් සංස්කාර රැස් වෙනවා කියලා, ඊට අදාළ පින සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම සිල්වතුන් දැකීම තමන්ගේ ඇස් පෙනීම යහපත් වෙන්න හේතුවක් කියලා. නිරේතුරුවම සිල්වතුන්ගේ දැක්ම තමන්ගේ ඇස් පෙනීම ශක්තිමත් වීමට එක හේතුවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා වර්තමානයේ ඇස් දුර්වලතාවයන් හුඟක් වැඩි නම් ඒ වැඩි වෙනවා කියන සිල්වතුන් රෝය කඩුවයි කියන කාරණා. ඒකත් තේරුම් ගන්න ඕනේ. ඒ නිසා නිරතුරුවම ඔබ දක්ෂ වෙන්න, ඔබ සිල්වතෙක් වෙලා අනුන්ගේ ඇස් පෙනීම වර්ධනය කරන්න උපකාර වෙනවා. ඔබ සිල්වතෙක් වුණොත් ඒ සිල්වත්භාවය තුළින් ඔබ ඊට අදාළ කුසල් සංස්කාර රැස් කරනවා වගේම ඇස් දුර්වලයට ඇස් පෙනීම ලබා ගැනීමට අදාළ සහයෝගයත් ඔබ දුන්න කෙනෙක් බවට පත් වෙනවා. ඉම්මෙහා නිරේතුරුවම තමන්ගේ ඇස් දෙකේ දුර්වලභාවයන් තියෙනවා නම් බුදුරයන් වහන්සේ කියන්නේ පහන් ආලෝක පූජා කරන්නේ ඇස් පෙනීමට ගොඩාක් උපකාර වෙනවා. ඒ වගේම ඔය තව කෙනෙකුට කණ්ණාඩි පූජා කිරීම, ඇස් වලට අදාළ බෙහෙත්ේ පූජා කිරීම, සිල්වතුන් දැකීම එවැනි කාරණා අපිට යම් බලවත් අකුසල් තියෙනවා නම් යටපත් කරගන්න හේතු වෙනවා. නමුත් එතෙන්දී නෝන අපි දන්නේ යා කොයි ආකාරයෙන් අකුසලයක් කරගෙන තියනවාද කියන කාරණේ. ඒ නිසා හොඳම දේ තමයි ඒ නොපෙනෙන ඇස් දෙක කමටහනක් කරගෙන මේ ඇසේ අනිත්‍යභාවය දැකලා මේ ඇස නිසා මට දුකක් නම් සකස් වෙන්නේ, මේ ඇස දුකක් නම් මේ ඇස ඉපදුනේ කුමක් නිසාද? නාම රූප ඉපදුන නිසා. නාම රූප ඉපදුනේ කුමක් නිසාද? විඥානෙ ඉපදුන නිසා. විඥානෙ උපදුනේ කුමක් නිසාද? සංස්කාරයන් ඉපදුන නිසා. සංස්කාරයන් ඉපදුනේ කුමක් නිසාද? අවිද්‍යාව තිබුණ නිසා කියලා තැන අවිද්‍යාව සකස් වුනේ චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා කියන තැන ඉඳන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්නේ. තේරෙනවද? ඒ වගේම අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණියක් හිටියා. ඒ නැගණියට ශරීරයේ දදයක් තිබුණා, කුෂ්ඨ. දවසක් අනුරුද්ධ මහරහතන් වහන්සේ නිවසට වැඩම කරනවා දානෙකට. දානෙකට වැඩම කරද්දී ඥාතීන් ඔක්කොම ඇවිල්ලා තිනවා. නමුත් මේ නැගණිය ඇවිල්ලා හිටියේ නැහැ. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ ආනවා කෝ නංගි කියලා. එතකොට කියනවා අම්මා මේ නංගිට බලවත් මේ චර්ම රෝගයක් ඇදිලා තිනවා, එයාට එන්න බෑ කියලා. නමුත් අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා එයාට එන්න කියන්න කියලා. එන්න කියන්නේ කිව්වට පස්සේ උන්වහන්සේ දිවසින් දකිනවා මේ මොකක්ද මේ අකුසල් විපාකය කියලා. දැකලා ඒ නංගිට කියනවා ඔබ ඔබේ තියෙන රත්තරම් බඩු ටික විකුණලා දානශාලාවක් හදලා පූජා කරන්න, එතකොට ඔය අකුසලේ යටපත් වෙයි කියලා. රත්තරම් බඩු ටික විකුණලා දානශාලාවක් හදලා පූජා කරන්න, එතකොට ඔය අකුසලේ යටපත් වෙනවා කියලා. නමුත් මේ දරුවා දානශාලාවේ හදලා පූජා කළාට පස්සේ ඇත්තටම ඒ චර්ම රෝගේ අතුරුදහන් වෙලා ගියා. නමුත් දැන් මෙතන අපිට ගන්න තියෙන සැඟවුණ දෙයක් තියෙනවා. එන්න මොකද මේක රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ. එතකොට මේ රහතන් වහන්සේ මේක කිව්වදී අපි එලි පිටින් ගන්නෙ මොකද දානශාලාවක් හදලා පූජා කළාම මේක හොඳ වෙනවා කියලා. නමුත් මේ දානශාලාව පූජා කළා කියන පිනට වඩා බලවත් දෙයක් මෙතන සැඟවිලා තියෙනවා. මොකක්ද ඒ සැඟවිලා තියෙන්නේ? අතහැරීම කියන ශක්තිය. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ මොකද්ද? ඔබේ රත්තරම් බඩු ටික විකුණලා මේක හදන්න ඕනේ කියලා. එතකොට ගෑනු දරුවෙක්ගෙන් ඇහුවොත් ගෑනු දරුවෙක් වඩාත්ම කැමති දේ මොකද්ද කියලා යා මොකද්ද කියන්නේ? තමන් ළඟ තියෙන රත්තරන් බඩු ටික. එතකොට මේ තමන් ළඟ තියෙන වටිනාම දේ තමන් කැමැතිම දේ විකුණන්නේ. මොකද්ද ඒ කරන්නේ? අත්හැරීමක් කරන්නේ. අත්හැරීම තුල තමයි තෘෂ්ණාව, අත්හැරීම තුල තමයි ලෝකේ ශ්‍රේෂ්ඨම කුසලය අපි මතුගොල්ල ගන්න. තේන්න? එතකොට දානශාලාව හැදුවා කියන කාරණයෙන් සල්ලි වලට දානශාලාව හැදුවා කියලා කවදාකවත් ඕක විඳින්නේ නැහැ. එතකොට මේ රහතන් වහන්සේ මෙතන උපක්‍රමයක් යොදන්නේ. ඒ උපක්‍රමය මොකද්ද? එයා වැඩියෙන්ම කැමති දේ විකුණන්න කියන්නේ. නමුත් දැන් එයා වඳුද්ද මහරහතන් වහන්සේ කියද්දි රත්තරම් බඩු ටික විකුණන්න කියද්දි දැන් එයා බලනවා මේ රත්තරම් බඩු ටික මේ මාළ වලලු ඔක්කොම තියෙනවා. නමුත් මේ මාළේ නම් දැන් වැඩක් නැහැ. මේක පරණයි. මේක විකුණලා හදවකුවත් වැඩේ වෙයිද? කුෂ්ණාව ගියාද? අතහැරිම උනාද? තවත් අල්ලා ගැනීමක් උනේ. මෙතනින් රත්තරම් බඩු ටික අල්ලගෙන අතන නිරෝගී භාවයත් අල්ලගෙන දෙතනම තෘෂ්ණාව අල්ලගෙන තමයි ගියේ වැඩේ කරන්නේ නැහැ. එතකොට දැන් මෙතනින් අනුරුද්ධ මහරහතන් වහන්සේ මතු කළ දෙන්නේ මොකද්ද? අතහැරීම කියන ශක්තියයි මතු කළ දෙන්නේ. අතහැරීම මොකද්ද? තමන් සතුව තියෙන වටිනාම දේ විකුණන්න. දැන් කාන්තාවකට කිව්වොත් තමන්ගේ රත්තරම් බඩු ඔක්කොම විකුණන්න කියලා නෝන මං හිතන්නේ වර්තමාන සමාජේ නම් එහෙම කරයි කියලා. ඒ තරම් ඒ කෙරෙහි තෘෂ්ණාව තියෙනවා. ඒ නිසා එතන අතහරින්න, අතහැරිය තැන අතහැරීම තුල සකස් වෙන්නා වූ ශක්තිමත් කුසලය නෝන මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම කුසලය වෙයි. ඒ කුසලය තුලින් තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ නැගණියගේ අකුසලෙ යටපත් කළා දාන්නේ. ඒ නිසා නිරේතුරුවම තමන්ට බලපාන කර්ම රෝගයක් තියෙනවනේ. එනද ඔය චර්ම රෝග ඔය වගේ රෝගයන් කර්ම රෝග. පෙර අපි කළා වූ අකුසල් විපාක. එවැනි කර්ම රෝගයක් තියෙනවනම් මේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ උපක්‍රමය ගොඩාක් වටිනවා. එතනදී ඔබ දක්ෂ වෙන්න ඔබ වඩාත්ම කැමති දේ. එහෙම නැත්නම් අකමැති දේ නෙමෙයි ඈ. ගෙදර තියෙන පාවිච්චි කරන්න නැති වාහනේ විකුණලා වැඩක් නැහැ. තමන් ආසම කරන වාහනේ විකුණන්න. මොකද තෘෂ්ණාවයි අතහැරෙන්නේ. එහෙම නැතුව තමන් කැමතිම දේ තමන් හිතන්න තමන් ජීවිතේ වඩාත්ම කැමති මොකද්ද කියලා කැමති දේ විකුණන්න. විකුණලා ඒ දේෙන් සංගයා අරමුණු කරගෙන ඒ දේ කරන්න. අර අතහැරීමේ ශක්තිය තුලින් සකස් වෙන්නා වූ කුසලය නෝන අතීත අකුසල් සියල්ලම පරදොලයි. නමුත් සියලු දෙනාටම මේක සිද්ධ නොවෙන්න පුළුවන්. එන සියලු දෙනාටම සිද්ධ නොවෙන්න පුළුවන්. ඒ නිසා යම් වෙලාවකට තමන්ට වෙනි කර්ම රෝගයක් තිබිලා දැන් එයා කරන දේ තියෙන රත්තරම් බඩු ටික ඔක්කොම විකුණලා දැන් අපි කිමු දානශාලාව කඩලා දෙනවා කියලා. නමුත් රෝගය හොඳ වුණේ නැහැ. රෝගය හොඳ වුණේ නැති තැනදී ආ මොකද කරන්නේ? තව තවත් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන සමත් එක ගැටිලා තව කුසල් කරගන්න. ඒ රෝගය හොඳ වුණේ නැහැනේ. නමුත් නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ ධර්මයේ තුල ඉන්න කෙනා, සද්ධාව සකස් කරගත්ත කෙනා තමන් දකිනවා දැන් තමන්ගේ රෝගය අකුසලයක්. ඒ නිසා මම මගේ හොඳම කැමැතිම දේ මම විකුණලා ශාසනය උදෙසා සංඝයාට මේක පූජා කරනවා. නමුත් පූජා කළාට පස්සෙත් මගේ ලෙඩේ හොඳ වුණේ නැහැ. එතනදී කවදාකවත් එයා ගැටෙන්න යන්නේ නැහැ. එයා දකිනවා මේ මොහොතේ මට මේ ජීවිතය රැඳිලා තියෙන්නේ මං කළා වූ මේ පින්කම් නිසායි කියන කාරණේ ඉඳලා එයා ඒ කළා වූ පින්කම් ඊට අදාළව ගලපා ගන්න. මොකද දැන් රෝගී උණ අය හුඟක් වෙලාවට හිතන්නේ ඊළඟ ජීවිතේ සැපදායි ජීවිතයක් ලබනවා කියන තැන තමයි. දැන් අපි කියමු අවුරුදු 40 50 අය රෝගී වෙච්ච අය ඉන්නවනේ. ඒගොල්ලෝ නිරේතුරුවම හිතන්නේ ඊළඟ ජීවිතය ගැන. තේන්න හුඟක් වෙලා නැත්තම් මේ රෝගේ හොඳ කරගන්න. මේ රෝගේ හොඳ කරගන්න යනවායි කියන තැන ඉඳන් ඒගොල්ලෝ නිරේතුරුවම අකුසල් මූලයන් වඩනවා. රූපය කෙරෙහි තෘෂ්ණාව වඩනවා. ඒ නිසාම ද්වේෂය ඇති කරගන්නවා. ඒක නිසා නිරේතුරුවම ඒගොල්ලෝ නොදන්නා භාවයෙන් බලවත් අකුසල් මූලයන් ඒගොල්ලෝ නිරේතුරුවම සකස් කරගන්නවා. ඒ නිසා නිරේතුරුවම රෝගී වෙච්ච කෙනෙක් දකින්න ඕනේ. දැන් මම රෝහලකට ගියා. ඒ රෝහලේ බරපතලම රෝගීන් ඉන්න වාට්ටුවක් තියෙනවා. ඒ වගේම සාමාන්‍ය රෝගීන් ඉන්න වාට්ටුවකුත් තියෙනවා. නමුත් මේ සාමාන්‍ය රෝගී වාට්ටුවේ ඉන්න කිසිම කෙනෙක් හිතන්නේ අනාගතයේ දවසක එයාත් බරපතල රෝගියෙක් වෙයි කියලා. එයා කවදාකවත් හිතන්නේ නැහැ. තේන්නාද? එයා හිතන්නේ එක්කෝ මගේ රෝගිය සුවපත් වෙයි නැත්නම් මාව මේ විදිහට තියෙයි කියලා. තේන්නාද? එයා කවදාකවත් අර බරපතල රෝගියා දැකලා හිතන්නේ නැහැ අනේ මං කවදා හරි වයසට යන්න මේ රෝගේ වැඩි වෙලා මාවත් මෙතෙන්ට යයි කියලා එයා හිතන්නේ නැහැ. එයා මේ රෝගියා දිහා බලන්නේ පිළිකුල් ස්වභාවයෙන්. එතකොට මේ බලන මොහොතේම මෙයා ඒ බැලීම නිසා මේ චිත්තය නිසා අකුසල් මූලයෙන්ුත් රැස් කරගන්න. ඒ නිසා අර සාමාන්‍ය රෝගී භාවයෙන් සිටින අය දක්ෂ වෙන්න ඕනි දකින්න මම තව තව වයසට යද්දී මේ විදිය මුකුත්ම කරගන්න බැරි රෝගියෙක් බවට පත් වෙන්න පුළුවන්. මෙතෙන්ට පත්වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම ඊළඟ ජීවිතේ හදාගන්න ඉස්සෙල්ලා මෙතෙන්ට යමයි වලක්ක ගන්න ඕනේ. එහෙනම් දැන් මෙතෙන්ට ගියාම වලක්ක ගන්න උත්සාහ ගන්නේ නැහැ. ඊළඟ ජීවිතේ ගැන හිතලා තව කුසල් මූලයන් සකස් කර ගන්නවා මිසක් සාමාන්‍ය රෝගී භාවයේ ඉන්න කෙනා හැම වෙලාවම දකින්න ඕනේ මම තව වයසට යද්දි මේ වගේ බරපතල තැනකට යන්න පුළුවන්. ඒ නිසා මම මේ මොහොතේ ඉඳන් මගේ ජීවිතයෙන් පින සහ කුසලය කියන දේ ශක්තිමත් කරගෙන මම මුලින්ම මේ බරපතල තැනට යමින් වලකිනවා කියන දේ. ඉස්සෙල්ලා මෙතන වලක්ක ගන්න ඕනේ. මෙතන වලක්ක ගනිමින් තමයි අපි ඊට පස්සේ ඊළඟ ජීවිතයක් ගැන හොයන්න ඕනේ. එහෙම නැතුව අපි සාමාන්‍ය තත්ත්වයේ ඉඳලා අපි මේ ගැන හිතන්නේ නැතුව අපිවත් එකපාරට මෙතෙන්ට වැටුණාට පස්සේ නෝන අපිට කවදාකවත් මෙතෙන්දි ධර්මයක් මතු කරගන්න බැහැ. ඒ නිසා රෝගී භාවය තුළ ඉන්න කෙනා හැම වෙලාවෙම තෙරුවන් උදෙසා කොච්චර බෝධි පූජා කරලා කොච්චර පින්කම් කරලා ඔය කිව්ව ආකාරයේ පින්කම් කරලා ඒවයිනුත් Tamanට රෝගී භාවයට අදාළ කුසල් මතු වෙලාවේ නැත්තම් එයා දකින්න ඕනේ මම මෙච්චර කාලයක් කළා වූ මේ පින්කම් නිසායි මගේ ජීවිතේ රැකිලා තියෙන මම මේ පින්කම් නොකළා නම් මං වෙලාට මැරිලායි කියන එක තමයි සද්ධාවේ ලක්ෂණය. සද්ධාව සකස් කරගත්ත කෙනා රුපියල් 1000ක් එයාගේ නැති වුණොත් එයා හිතන්නේ මගේ රුපියල් 1000ක් නැති වුණේ සද්ධාව නිසායි. සද්ධාව නැත්තම් මගේ රුපියල් ලක්ෂයක් නැති වෙන්නේ තිබ්බ. මෙතන වැටිලා කකුල කෙනෙක්ගේ කැඩුණා නම් එයා මොකද හිතන්නේ මං තෙරුවන් කෙරේ සද්ධාව නිසායි මගේ කකුල කැඩුනේ. සද්ධාවෙන් මං දුර්වල නම් මගේ කොන්ද කැඩෙන්නේ තිබුණා. කොන්ද කැඩුන කෙනා කල්පනා කරනවා අනේ තෙරුවන් කෙරේ සද්ධාව නිසායි මගේ කොන්ද කැඩුනේ නැත්තම් මගේ ජීවිතේ නැති වෙන්නේ. එයා කොතනකවත් ධර්මයේ නිසා කවදාක්වත් තමා කරගත්තා වූ සංස්කාර නිසා නැවත නැවත සංස්කාර කරගන්න අදක්ෂේ බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා රෝගී බවට පත්ව ඉන්න කෙනා ඊළඟ ජීවිතය ගැන හිතන්නේ ඉස්සෙල්ලා මේ ජීවිතේ තමන්ගේ රෝගාබාධය තව තව වැඩි වෙලා බරපතල තැනකට එනවායි කියන තැන හිතලා එතෙන්ට આવොත් මුකුත්ම කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ මොහොතේ ඉඳලා ශක්තිමත් ආකාරයෙන් කුසල් වගේම පින ශක්තිමත් කරගන්න මොකද අරවැණි තැනක් තියෙනවායි කියන කාරණේ දකිමු.
ගෞරවනීය ස්වාමින් වහන්ස මේ මුණ ගැසීම හරිම දුර්ලභයි. මේ මුණ ගැසීම ඉතාමත් සැනසීම් සහගතයි. ඔබ වහන්සේට තෙරුවන්හි ආශිර්වාදයෙන් සම්ම්‍ය දෘෂ්ටික දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝගී භාවයත් ඔබ වහන්සේගේ උතුම් අරමුණු ඉතාමත් ඉක්මනින් සාක්ෂාත් වීමත් සිදු වේවා කියා සිරස FM පන්සිල් මළුවේ අප සියලුම දෙනා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.